හොඳයි, හැමෝටම දිරුවන් සරණයි. අද අපි සති දවසර කරන ධර්ම සාකච්ඡා ආරම්භ කරන්න යන්නේ. අද අපිත් සමග ප්‍රොෆෙසර් කොකුලගේ එකතු වෙලා ඉන්නවා. ඉතින් අපිට පුළුවන් එතුමාත් සම්බන්ධ කරගෙන ධර්ම සාකච්ඡාවට එන්න. ඉතින් මම ඉතාම ගෞරවයෙන් හඳුනාම වෙනුවෙන් ආචාර්ය රවි කොකුලගේ මහත්ම පිළිගෙන එතුමාට ආරාධනා කරනවා අද දවසට අපිට කිසියම් ධර්ම දේශනාවක් ධර්ම සාකච්ඡාවක් ආරම්භයක් වශයෙන් මූලික වශයෙන් ධර්ම කාණ්ඩයක් ඉස්මතු කර දෙන්න. ඊට පස්සේ අපි සාකච්ඡාවකට එළඹෙන්න බලාපොරොත්තු වෙනවා. තෙරුවන් සරණයි හැමදාටම. තෙරුවන් සරණයි කොකුලගේ මහත්ම.
තෙරුවන් සරණයි. මම මේ විශේෂ මාතෘකාවත් එහෙම හිතාගෙන හිටියේ නෑ. අපි මං හිතන්නේ අපේ අර විදර්ශනාවට ඕන වෙන ප්‍රායෝගිකව ගැන සාකච්ඡා කළොත් හොඳයි කියලා. මේ හැම දෙනාටම වැදගත් වෙයි. මොකද අපි හැම දෙනාම උත්සාහ කරන්නේ මේ ජීවිතයේ යම් කිසි ප්‍රතිඵලයක් ලබා ගන්න මේ ලැබුණ ක්ෂණ සම්පත්තියෙන්. ඒ සඳහාමයි අපි මේ ධර්ම සාකච්ඡාවක් පවත්වන්න ඕන. අද මේ බොහෝ දෙනෙක් එක එක විදිහට මේවා අහලා තියෙනවා, උත්සාහ කරනවා, ප්‍රගුණ කරනවා. අපි මං හිතන්නේ දක්ෂ වෙන්න ඕන මේවා දහමට ගලපලා අපේ යම්කිසි අඩුපාඩුකම් තියෙනවා නම් ඒක හදාගන්න උත්සාහ කරන්න. ඉතින් ඒක මං හිතන්නේ හදාගන්න කියන එක අවශ්‍ය නැහැ. මොකද යම් කෙනෙක් යමක් තීරුම් ගත්තොත් ඒක ඉබේම සකස් කර ගන්නවා. ඉතින් අපි දහමේ සමහර කරුණු අපි තීරුම් අරන් තියෙන විදි මං හිතන්නේ එක එක්කෙනාගේ වෙනස්කම් තියෙනවා. ඒක කොයිකද හරි කියන එකට වඩා අපි එක 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 පැති විමසලා බැලුවොත් සමහර විට අපේ අඩුවක් තියෙනවා නම් අපිට සකස් කරගැනීමේ අවස්ථාව තියෙනවා. ඉතින් ඒ බලාපොරොත්තුෙන් තමයි අපි මේ ධර්ම සාකච්ඡා වල යෙදෙන්න ඕන මට වැටහෙන විදිහට. මෙතෙන්දී මම ගක් අපේ මේ මාර්ගය වැඩිම ගැන බලනකොට අපට අහන්න ලැබෙනවා ලෝකෙට අයිති මාර්ගයකුයි ලෝකෝත්තර මාර්ගයකුයි කියලා දෙකක්. ඒකට ලෝකෝත්තර අයිති මාර්ගය එකත් ආරේෂ්ඨාංගික මාර්ගයක්. ඒකට අපි කියනවා කම්මස්ස කතා සම්මා දිට්ඨියෙන් පටන් ගත්තු රංගාටම තියෙන ආරේෂ්ඨාංගික මාර්ගයක්. ඉතින් මං හිතන්නේ මෙතන ඉන්න හැමෝම දන්නවා දැන් ඒ මාර්ගේ කොච්චර හිටියත් අපි අර සසරේ යන ගමන යහපත් කරගන්න එහෙම නැත්නම් සුගතිගාමී වෙන්න උදව්වක් ලැබෙනවා මිසක් සසරෙන් ඉවත් වෙන මේ නැවත ඉපදීම නවත්තන මාර්ගයට තාම වැටිලා නැහැ කියලා. ඒ මාර්ගයේ කියා දෙන්න තමයි මම දකින විදිහට බුදු කෙනෙක් පහළ වෙන්නේ. ඒ හින්දා තමයි අපි බුදුරජාණන් වහන්සේගේ දහම ඉවෙනින් විමසන්න ඕන මොකද්ද මේ ලෝකෙන් එතර වෙන මාර්ගය සඳහා අවශ්‍ය දැක්ම. එහෙම නැත්නම් සම්මාදිට්ඨිය කියන එක හදා ගන්න. මොකද එහෙම වුණොත් තමයි මේ ලැබුණ ක්ෂණ සම්පත්තියෙන් ප්‍රයෝජනයක් ගස්තාවෙන්නේ. නැතුව අපි උත්සාහ කළ පළියටම ධීරිය වඩපු පළියටම ආර්ය මාර්ගයට වැටුණායේ කියන එකක් වෙන්නේ නැහැ. මොකද එහෙම වුණා නම් බුදු කෙනෙක් නැති කාලෙකත් ඒක සිද්ධ වෙන්න ඕන. අපි දන්නවා සිද්ධාර්ථ කුමාරයාගේ කාලෙම උත්සාහ කරපු අපිට වඩා උත්සාහ කරපු විශාල පිරිසක් හිටියා. සාමාන්‍යයෙන් දිහි ජීවිතෙන් අයින් වෙලා භාවනා කර කර ධ්‍යාන වඩපු ඉර්ධි බල ලැබපු අය හිටියා. හැබැයි ඒ කාටවත් අපි අහලා තියෙන විදිහට සෝවාන් වෙන්න බැරි වුණා. එහෙනම් සෝවාන් වෙන්න නම් ඒ සෝවාන් මාර්ගයට වැටෙන්න නම් බුදුදහම අහලා දැක්මක් ඇති කරගන්න වෙනවා. ඒක මම පාලි වචන වලින් දකින්නේ ඥානං පස්සං යථා භූතං කියන එක. යථා භූතං කියන්නේ ඇත්ත ඇති හැටි. ඇත්ත ඇති හැටි කියන්නේ පවතින ඇත්ත. බුදු කෙනෙක් හිටියත් නැතත් පවතින ඇත්ත ස්වභාවයක් මේ ලෝකේ තියෙනවා. හැබැයි ඒ ඇත්ත අපිට වැහිලා තියෙනවා. ඒ යථා භූත ස්වභාවය ඥානං පස්සං දැනගන්න දකින කෙනෙක් වුණොත් තමයි සම්මාදිට්ඨිය ඇති වුණා වෙන්නේ. එක සූත්‍ර කිහිපයක තියෙනවා මට මතක් වෙනවා මහා සලායතන සූත්‍රයේ ඔක පැහැදිලිව කියනවා මේ එකදී ආයතන ගැන කියද්දි සාමාන්‍ය කෙනා අජානං අපස්සං යථාභූතං අජානං අපස්සං යථාභූතං මොනවා ගැනද මේ ආයතන 6 ගැන ආයතන 6 එකක බෙදනවා ආපහු ಜಾති පහකට අපි උදාහරණයක් විදිහට අසගස්තොත් චක්කුම් භික්කවේ අජානං අපස්සං යථාභූතං ළඟට රූපේ අජානං අපස්සං යථාභූතං චක්කු විඥානේ අජානං අපස්සං යථාභූතං චක්කු සම්පස්සේ අජානං අපස්සං යථාභූතං චක්කු සම්පස්සජා වේදනා ඒ චක්කු සම්පස්සෙන් යම් වේදනාවක් ඇති වෙයිද ඒව වර්ග කරන සුඛං වා දුක්ඛං වා අදුක්ඛම සුඛං වාති ඉතිහාසය තුනෙන් ඕන එක සම්පි එහිත් අජානං අපස්සං යථාභූතං තමයි එතකොට අජානං අපස්සං යථාභූතං ස්වභාවයේ තමයි සාමාන්‍ය කෙනා ඉන්නේ. කියන්නේ අපි බුදුදහමක් අහලා දැකලා නැති කෙනාගේ තත්වය ඒකයි. අජානං අපස්සං යථාභූතං. එතකොට බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මේකේ දන්න දකින කෙනෙක් වෙන්න ඇත්ත ඇති හැටි. එහෙම වුණත් එයාට සම්මාදිට්ඨිය පහළ වෙනවා. ඒ සූත්‍රේ පැහැදිලිව ඒ කතාව කියනවා මේ මහා සලායතන සූත්‍රෙන් උදාහරණයක් විදිහට ගත්තේ. මොකද අපි හැමතිස්සෙම දෙයක් කිව්වොත් ඒක සූත්‍රයකට සම්බන්ධ කරලා පෙන්නනවා නම් හොඳයි මේක බුද්ධ දේශනාවක් කියන්න අපේ අදහසකට වඩා. එතකොට මේ කොහොමද මේ ඇත්ත ඇති හැටි දන්න දකින කෙනෙක් වෙන්නේ කියන එක. එතකොට ඒ එහෙම වුණොත් තමයි ඔය ලෝකෝත්තර සම්මාදිට්ඨිය ඇති වෙන්නේ. අපි විශේෂයෙන් මේකදී අර ප්‍රායෝගිකව කරද්දී ආයතන භාවනාවක් විදිහට කෙනෙකුට මේක වඩන්නත් පුළුවන්. හැබැයි ඒක කරන්න නම් ඉස්සෙල්ලා දැනගන්න ඕන. දැනගත්තු දේ තමන්ගේ දැක්මක් වුණත් තමයි තමන්ට ඒක භාවිතා කරන්න පුළුවන් වෙන්නේ. එතෙන්දී සාමාන්‍යයෙන් ඒ දැන ගන්න ඕන මොකද්ද ඒක තමන්ගේ දැක්මක් වෙනවද කියන එක ඔය ආයතන පැත්තෙන් විමසුවොත් අපි මං හිතන්නේ ගාක් අපි මේවයි කතා කරලා තියෙනවා හැමෝම දන්නවා ඇති දැන් එක ආයතනයක් වැඩ කරනකොට අපි මොනවා හරි දැනගත්තොත් එහෙන් දැකලා යම් කිසි දෙයක් දැනගන්න පුළුවන් කනෙන් අහලා යම් කිසි දෙයක් දැනගන්නවා ඒ වගේ මේ ආයතන හයෙන්ම ඊළඟට වෙන්නේ අපි යම් කිසි දැනුවත් වීමකට එනවා. ඒකට දැන් බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මේ ආයතන විදිහට බලන්න කියලා දකින්න නම් ඒකෙදි මූලිකව අපිට පුළුවන් යම් කිසි උදාහරණයක් ගත්තොත් අපි ඇහැට පේන දෙයක් නම් දැනගත්තේ එතන සම්බන්ධ වුණේ මොන ආයතනද කියලා මේ සරලව වෙන් කරගන්න මම මේ වචන ගොඩාක් කියන්න නෙමෙයි. මොකද සායෝගික මට්ටමේදී අපිට වචන නෙමෙයි වැදගත් වෙන්නේ අර්ථය. අපි යම් කිසි දෙයක් දැක්කොත් එතනට උදව් උනේ මොන ආයතනද කියලා වෙන් කරගැනීමේ හැකියාවක් තියෙනවා. දැන් Tamanට පේන ඕන දෙයක් ගැන හිතන්න ඔය හරියට තියෙන අපි හිතමු උදාහරණයකට පුටුවක් පේනවා. අපි ඒක දැක්ක ගමන් දැනගත්ත පුටුවක් තියනවා කියලා. ඒකට ලෝකෙට ආйти දැන ගැනීම තමයි එළියේ පුටුවක් තියනවා ඒ බව මම දැනගත්තා. ඒක සාමාන්‍ය මට්ටම. දැන් ඒක ලෝකයා ඉන්න මට්ටම. ඒකට ලෝකයා ඉන්න මට්ටම අඥානං අපස්සං යථාභූතං. දැන් ඔතන කොහොමද ඊට වඩා පවතින ඇත්තක් දකින්න බුදුදහම උදව් කරගන්නේ. එතකොට අපිට මේක ආයතන විදිහට වෙන් කරගත්තොත් අපිට බලන්න පුළුවන් දැන් ඒ දැන ගැනීමට එළියේ පුටුවක් තියනවා කියලා දැනගන්න උදව් උනේ මොන ආයතනද? එතෙන්දී අපි දන්නා එහෙන් දැක්කා. දැක්කේ නැත්නම් ඒ ගැන දැනගන්න නැහැනේ. එහෙනම් අනිවාර්යෙන් චක්කායතනය උදව් වෙලා තියෙනවා. ඊළඟට දැකපු දේ ගැන හිතලා තියෙනවා. එහෙනම් මන ආයතනෙ උදව් වෙලා තියෙනවා. ඒකට ඔය ආයතන දෙකේ සම්බන්ධකින් තමයි අපි අතන පුටුවක් තියෙනවා කියලා දැනගත්තේ. මේකම ශබ්දයක් ඇහිනවා නම් අපි හිතමු එළියේ වාහනයක් යනවා. සමහරවිට ඔයගලන්ට ඇහෙන්නත් ඇති, මට දැන් මෙතන ඇහෙනවා, මේ හෝන් එකක් ගහනවා. ඉතින් ඒකෙන් මම දැනගන්නවා මෙන්න මේ විදිහේ වාහනයක් එළියේ පාරේ යනවා. ඒකෙන් තමයි ඒ ශබ්දය ආවේ. ඒ ශබ්දෙට අනුව හිතනකොට මට පුළුවන් ඒ වාහනේ මොකද්ද කියලා යම් කිසි අදහසක් ගන්න. ඒ කියන්නේ බස් එකක්ද, කාර් එකක්ද, බයික් එකක්ද, මොකක් හරි මේ විදිහේ අදහසක් එනවා ඒ ගැන. එතකොට දැන් එතෙන්දිත් අපි බාහිර රූපයක් ගැන දැනගත්තා. එතකොට එහෙ තියෙන වාහනේ මෙහෙ ඉන්න මම දැනගත්තා. ඔක තමයි ලෝකයට අයිති මට්ටම. එතකොට අපි ඒකේ එතනක් දකින්න ඕන ඒ දැන ගැනීම අජානංග ප්‍රසංග යථාභූතන් නැත්තම් සාමාන්‍ය ලෝකයා දකින දැක්ම. ඒක කොහොමද අපි මේ ඥානං පස්සං යථාභූතං පැත්තට හරවන්නේ? හරවන්න නම් බුදුරජාණන් වහන්සේ දීපු උපදේශය මේක ආයතන විදිහට බලන්න තියෙනවා. එහෙනම් අපි අඳුර ගන්න ඕන මොන ආයතනද උතන උදව් උනේ? එතකොට සෝත ආයතනයයි මන ආයතනයයි. අපිට සද්දය හුන් නැත්තම් අපි කොහොමවත් දැනගන්නේ නැහැ මේ වාහනයක් ගැන. එහෙනම් එතන අනිවාර්යෙන් සෝත ආයතනේ උදව් වෙලා තියෙනවා සද්දේ අහන්න. ඊළඟට සද්දේ ඇහුණට සද්දේ රූප නැහැනේ. ඒකේ සද්ද සංඥාවක් විතරයි තියෙන්නේ. ඒ කියන්නේ සංඥාව කියලා මම අදහස් කරන්නේ අනිත් සද්ද වලින් මේක වෙන් කර ගැනීමේ හැකියාවක් තියෙනවා. උදාහරණයක් විදිහට මම කතා කරන සද්දට වඩා ඒ සද්දේ වෙනස්. ඒකට ඒ සද්ද සංඥාවන් උම තමයි මේ දෙක වෙන් වෙන්නේ. හැබැයි තාම ඒකට අදාළ රූපයක් ඇවිල්ලා නැහැ. ඒකට ඒකට අදාළ රූපේ එන්නේ අපි ඔය සද්ද ගැන කල්පනා කරනකොට. එතකොට මෙතන සිද්ධියක් වෙනවා මේ මූලික ආයතනෙන් දෙන සංඥාව ගැන කල්පනා කරනවා. දැන් කනින් අරන්දුන සද්ද සංඥාව ගැන අපි කල්පනා කරනවා. කල්පනා කිරීම මත තමයි ආවක බස් එකක්, ඔක කාර් එකක්, නැත්තම් මේ ළමෙක් අඬනවා හරි කතා කරනවා හරි. එතකොට එහෙම නැත්තම් මේ කපුටෙක් කෑ ගහනවා වෙන්න පුළුවන්, කුරුල්ලෙක් කියලා ඒකට අදාළ රූපයක් එන්නේ අපි ඕක ගැන කල්පනා කරනකොට. ඉතින් මේ කල්පනා කිරීමේදී තමයි ඇත්තටම අර රූපේ ආවේ. එතකොට අන්න අපිට දැන් පොඩ්ඩක් නුවණින් හිතුවොත් කල්පනා කරන එක මනස ඇතුලේ වැඩන්නේ. මනසෙන් හිතනවා, ඒ කියන්නේ මන ධම්ම මනෝ විඥාන. ඒ කියන්නේ මනසෙන්ම හදපු දෙයක් මනසින්ම දැනගෙන හිතනවා කියන එක. එහෙනම් දැන් ඔන්න හිතන්න පැති කීපයක් තියෙනවා. දැන් අපි දැනුවත් වුණා එළියේ තියෙන රූපයක් ගැන. දැනුවත් වුණේ මූලිකව සද්දයක් ඇහුණා, සද්දට අනුව හිතුවා. සෝතායතනෙන් සද්ද සංඥාව දුන්නා, සද්ද සංඥාව රූප නැහැ. සද්ද සංඥාවට අනුව කල්පනා කරනකොට අපිට රූප ටිකක් නැවිලා පෙනුණා. වාහනයක් වෙන්න පුළුවන්, කවුරු හරි පුද්ගලයෙක්, මිනිහෙක් වෙන්න පුළුවන්, කුරුල්ලෙක් වෙන්න පුළුවන්, ඒ ඕනම රූපයක් හිතයි දැනගන්නේ. මොකද අපිට ඇහැට පෙනිලා නෙමෙයිනේ දැනගත්තේ, හිතෙන් හිතලා කල්පනා කරලා. කල්පනා කරනවා කියනකොට ඔන්න නුවණක් එන්න ඕන. දැන් එහෙනම් මේ දැනගෙන තියෙන්නේ හිතෙන්ම හදපු දෙයක්, හිත දැනගෙන. එතකොට ඒක හිත ඇතුලේ වැඩ කියන එක තමයි ඔන්න එක පැත්තකින් දකින්න ඕන. ඒ වුණාට අපි විශ්වාස කරලා තියෙන්නේ එළියේ තියෙන දේවල් දැනගත්තා කියලා. අන්න එතෙන්දී අපිට පේනවා අර ලෝකෙට අයිති දැනගැනීමේ මුලාවක් තියෙනවා. මොකද හිතෙන් හදපු දේ හිතෙන් දැනගත්තා කියලා අපේ සිහිය නෝන පිහිටලා නැහැ. අපි බාර අරන් තියෙන්නේ බාහිරේ පවතින රූපයක්. බාහිරේ පවතින රූපයක් කියනකොට අපි දන්නවා ඒක අපිට කතා කරන්න පුළුවන් මොනවායින් හරි හැදුන රූපයක්. තව විදිහට කිව්වොත් අපි ගැඹුරටම කියොත් සතර මහා ධාතුයෙන් සකස් වෙච්ච රූපයක් කියලා කියන්න පුළුවන්. එතකොට මේ මොනවායින් හරි හැදිච්ච රූපයක් කියන එකට සම්බන්ධ කළේ මේ හිතෙන් හදපු හිතේම ඇති වුණ ස්වභාවයක් නේද? ඒ කියන්නේ මන ආයතනෙන් දැනගන්නේ හිතෙන් හදපු දේ හිතෙන් දැනගත්තා. මේ ධම්ම කියන එක හැමතිස්සම තේරුම් ගන්න හිතේම නිර්මාණයක්, මනෝමය දෙයක්. ඒක මොනවායින් හරි හැදිච්ච අල්ලන්න පුළුවන් වර්ණයක් හැඩයක් තියෙන දකින්න පුළුවන් දෙයක් නෙවෙයි. මනසෙන් හැදුන දේ මනසෙම නිර්මාණයක්. ඒක තමයි හිත දැනගෙන තියෙන්නේ. මන ධම්ම, මනෝ විඥාන. ඒකට අපේ මෝඩකමටනේ එළියේ තියෙන මොනවායින් හරි හැදිච්ච අල්ලන්න පුළුවන්, දකින්න පුළුවන්, එහෙම නැත්නම් මේ ගඳ සුවඳ බලන්න පුළුවන්, රසක් තියෙන ඔය වගේ වෙන ආයතනකින් අත් දකින්න පුළුවන් බාහිර දෙයක් බවට පත් කළි. ඒකට අන්න එතන මුලාවක් අඳුර ගන්න පුළුවන්. ඒ කියන්නේ අවිද්‍යාවක් මතයි, ඇත්ත ඇති හැටි නොදන්නකම මතයි අපි ඔය බාහිර රූපයක් පිළිගත්තේ කියන එක. මේක අර වැඩි ය පාළි වචන මුකුත් නැතුව හිතනවා නම් මුලින් ආයතන දෙක වෙන් කරන්න. ඇසයි මනසයි. ප්‍රකනයි මනසයි මෙතන શબ્දයක් ඇහිලා දැනගත්තා නම් එතකොට ඒ කනට පුළුවන් ශබ්ද සංඥාවක් දෙන්න විතරයි ඒකේ වර්ණයක් හැඩයක් අල්ලන්න පුළුවන් ගතියක් නැහැ. ඒක සංඥා මාත්‍රයක් විතරයි ශබ්දයක්. ඒ ශබ්දයට අනුව හිතනකොට තමයි ඔකට අදාළ රූපයක් ආවේ. ඒක මනසෙන්ම සකස් කරපු දෙයක්, මනසෙන් දැනගත්තා. හැබැයි අපි බාර ආරම් තියන්නේ ඔය එළියේ තියෙන රූපයක් තමයි මේ දැනගත්තේ. ඒ රූපෙන් තමයි ඔය සද්දේ ආවේ. ඒ ආපු සද්දේ තමයි මට ඇහුනේ කියන මට්ටම තමයි මේ මෙනෙහි කිරීමක් නොකරනම් සාමාන්‍ය ලෝකෙට ඇති දැනගැනීම. දැන් අපි මේ විදිහට මෙනෙහි කරනකොට පේනවා මේ කණෙන් සද්දයක් අරන් දුන්නා, සද්දේ රූප නෑ. ශබ්දට අනුව හිතන්න ගිහිල්ලා තමයි අපිට මේ රූප ටිකක් මතුවුනේ. ඒක එහෙනම් හිතේ ඇතුලේ වැඩක්, හිතෙන් හදපු දෙය හිත දැනගැනීමක්. ඕකත් එළියේ තියෙන දෙයක් කියලා බාරගත්තේ අවිද්‍යාවෙන්. ඇත්ත ඇති හැටි නොදන්න කමින් කියන එක. මෙන්න මේ විදිහට මෙතන දකින්න පුරුදු වුණත් මං හිතන්නේ යම් කිසි අර කලින් දැක්ක එකට වඩා වෙනස් අදහසකට එනවා. ඒ කියන්නේ අපි දැනගෙන තියෙන්නේ හිතෙන් හදපු දේ හිත දැනගෙන. අපි මෙච්චර කල් පුරුදු වෙලා තියෙන්නේ නෑ නෑ එළියේ තියෙන දේ තමයි මේ දැනගත්තේ කියලා බලන්න. එතකොට අපිට මෙතන ආයතන මුලාවක් අඳුරගැනීමේ හැකියාවක් තියෙනවා. මෙන්න මේ කියපු කරුණු ටික පැහැදිලිද නැත්නම් මේවයි අපැහැදිලි තැනක් තියෙනවා නම් ඒවා අපි විමසන්න පොඩි අවස්ථාවක් දෙමු. අපේ ඉන්න පිරිසට තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි කොගලි මහත්මයා. අපි කලින් මිට දවස්සක් දෙමු ඒ කියපු කාරණාවන් සම්බන්ධයෙන් ප්‍රශ්නයක් එම් තියෙනවා නම් ඉදිරිපත් කරන්න කියලා. මේ විවිධ විදිහට ওই කාරණාවන් ඇහිලා තියෙන හින්දා කවුරුනේ මිටින් ප්‍රශ්න තියෙනවද දන්නේ නැහැ. තියෙනවා නම් ඒ කාරණාව සම්බන්ධයෙන් ප්‍රශ්නයක් තියෙනවා නම් ඉදිරිපත් කරන්න කියලා ඉතාම ගෞරවයෙන් යෝජනා කරනවා. ඉතින් අපගොල්ලෝ මහත්මයන්නේ මේ නිහිරතාවයෙන් පෙනෙන්නේ කල්‍යාණ මිත්‍රයින් මම නිකන් ඔබතුමා අපිට ඉතාමත් වැදගත් කොටස් ඉස්මතු කළේ මේ අනිත්‍ය ගැන නෙමෙයි මා ගැන කිව්ව වුණත් දැන් ඇහුවා වගේ ඔක දන්නවා වගේ හැඟීමක් තියෙනවා හිතේ. අහලා තියෙනවා මේ ඉතින් ඉස්සරහ තහ තියෙනවා විවිධ වගේ හැඟීමක් තියෙනවා. තිබුණා වුණාට ඔක දන්නවමත් නෙවෙයිනේ. මොකද ඒ පරතරේ මං කියු දෙ දෙනා කියලා මම විශ්වාස කරනවා. අනිත් ගැන මම ගැන කියන්නේ මං ගැන කියන්නේ දැන් මම අහලා තියෙනවා දන්නවා නේද? මේ දන්නවමත් නෑ අත්‍තරමනේ ප්‍රඥාවක් කියලාත් නෑ. අද මේ පාඩතේ
ඔව් ඇත්තටම එතන තමයි දලුවත් සමහත්තේ අපි හොයන්න ඕන. දැන් දැනගත්තටම ඒක දැක්මක් වෙන්නේ නැහැ. දැන් අපි හිතනවා අපි ගොඩාක් ධර්ම කරුණු දන්නවා. දන්නවා වුණාට අනිත් පැත්තෙන් සමහර විට පේනවා මොකද්ද අඩුවක් තියනවා. දැන් අපි මාර්ගඵල පැත්තෙන් බැලුවොත් සමහර විට ඒවා ලැබිලා නැති වෙන්න පුළුවන්. එහෙනම් තමන් ඔන්න විමසන්න ඕන තැනක්. මේ දැන ගැනීම ඇද්ද නැත්නම් මේකේ අඩුවක් තියනවාද? දැන් අඩු ගානේ දැන් මම මේ මෙතන මේ සාකච්ඡාව වගේ එන්න හදන්නේ ඇත්තටම අර මාර්ගයයි මාර්ගය නොවෙන්නේ මොකද්දයි කියලා වෙන් කරගන්නවත් දැක්මකට ඇවිල්ලාද මේ තමන් අදහස් කරන්නේ ආර්ය මාර්ගය. එහෙම නැත්නම් ලෝකෝත්තර මාර්ගය. එතකොට අපි දැන් මේවා කොච්චර කතා කළත් දැන් සාමාන්‍ය ජීවිතේ ක්‍රියා කර එහෙම වෙනවනම් මේක මේ කතා කරන මොහොතට විතරක් මේක අනිත් වෙලාවට අපි ඉන්නේ වෙන ලෝකයක. එහෙම නැත්නම් මේක භාවනා කරන වෙලාවට විතරක් ඇත්තද අනිත් වෙලාවට බොරුවක්ද කියන පැත්ත හොඳට තේරුම් ගන්න ඕන. මොකද දැන් අපි අහලා තියෙන දෙයක් ඒ වෙලාවට සමහර විට අපේ තර්කයට ඉතින් ගැලපෙන්නත් පුළුවන්. හැබැයි මේ බුදුදහමේ වචනයක් තියෙනවා මේක අත්තක්කාවචරයි කියලා. ඉතින් මේක මේ තර්කෙන් දැනගත්තටම මේකේ අවබෝධයක් එන්නේ නැහැ. අවබෝධය එන්න නම් ඒ වැඩපිළිවෙලක යෙදෙන්න ඕන. ඒක තමයි මේ ඥානං සක්සං.
ඒක එහෙනම් මේ විදිහට බලමුද? මේ විදිහට කියන්නේ මේ මම යෝජනා කරගෙන දැන් ඔකෝවල පුතුමා කියපිටේ හරියටම හරි ඒක ප්‍රත්‍යක්ෂ අපිට දැනුමක් සතුමේ තිබුණාට ඒක අපිට මේ ඥානයක් බවට පත් වෙලා නැහැ. ඒක අපේ ඇඟට ඇවිල්ලා නැහැ තාම. දැන් අපි ඒක පිළිගමුකෝ. ඔක්කොම එහෙම වෙලා නැහැ. අපි ඔක්කොම අහලා තිනවා. ඔක දන්නවා. සුදසනාමුදුත් කියලා තියෙනවා. පටුකුණාමුදුත් කියලා තියෙනවා. සත්‍යත්වමත් කියලා තියෙනවා. ජිනලංකාමුදුත් කියලා තියෙනවා. ඔබතුමාලත් කලින් කියලා තියෙනවා. අපිත් අහලා තිනවා. අපිත් කතා කරලා තිනවා. අපිත් කියලා තිනවා මිනිස්සුන්ට. ධර්මදේශනවල සාකච්ඡාවල අපිත් ඔය කියලා තිනවා. කියුඹට ඒක එහෙමක ප්‍රඥාවක් වෙලා නැහැ. නැතිකම නිසා වෙන්න බාහිර ලෝකේ දෙයක් කියන්නේ බාහිර ලෝකයක් කියලා නෙමෙයි මේ. අපි දැන් මම ගත්තොත් මගේ අතපය ඇඟ හෘද වස්තු ඒවත් බාහිර කියලා මම කල්පනා කරොත් එහෙම ඒවල සැලීමකට පවා සැලෙනවා නම් මම. ළමයේ ගැස්ලිම්පිකෙදි සැලෙනවා නම් මම. ඒ කියන්නේ මම අල්ක තාමත් මේ මම මේ ඇතුලෙන් හදාගත්ත එකක් හිතේ නෙමෙයි ඉලිය තිනවා කියලා තමයි මම පිළිගන්නේ. අන්න ගැප් එකක් තියෙන බව දන්නවා. දැන් තමන් කොතනින් ඉන්නේ කියලා දන්නවා. දැන් ඔක නැති කිරීම සඳහා ප්‍රතිපදාවක් අපිට තථාගතයන් වහන්සේ කියලා දීලා තියෙනවා නම් අන්නේ ප්‍රතිපදාව. ඔන්නඔකට ප්‍රශ්නෙට මේ බෙහෙත අපි කියලා දෙන ප්‍රොෆෙසර් කෝගල්ගේ විශාල අවධානයකින් ફોකස් කළාම දැන් ওই ප්‍රශ්නෙත් දන්නවා, උත්තර දන්නවා, වෙන්න ඕන දේ දන්නවා. බෙහෙතම දෙන්න. මොකද බෙහෙත ඕන තරමට ලෙඩේ උග්‍රයි දැන්. තෙරුවන් සරණයි කපුල.
ඔව්. තෙරුවන් සරණයි. ඒ බෙහෙත තමයි දැන් දැනගත්තු දේ අපි දැනගත්තට අපේ හිත තාම පිළිගන්න ලෑස්ති නැහැ. මේක කොච්චර ඇත්ත කියලා තර්කෙන් පෙන්නුවත් හිත සූදානම් නැහැ මේක ඇත්තයි කියලා බාර ගන්න. ඒක වෙලා තියෙන්නේ ඉතින් අපේ ආපු මේ සසර පුරුදු නිසා. ඉතින් ඒක අනන්ත කාලයක් ආපු පුරුද්දක්. එකතරේකට මේක දැනගත්තට කැඩෙන්නේ නැහැ. ඒතකොට ඒකට තමයි දැන් මම දකින්නේ බුදුරජාණන් වහන්සේ මේ පනෝලා තියෙන සතිපට්ඨානේ සතර සතිපට්ඨානේ. එතන දැන් මේ මම මේ වෙන වචන වලින් විස්තර කළේ දැන් ඇත්තටම සතිපට්ඨානේ වඩන්න මේ ආර්ය දර්ශනයේදී වඩන්න පුළුවන් වෙන්නේ දන්න දකින්න කෙනාට. එහෙම නොදන්න කෙනාටත් වඩන්න පුළුවන් වැඩුවට මේ ලෝකෝත්තර ඵල ලැබෙන්න විදිහක් නැහැ මේ සම්මා දිට්ඨිය නැත්තම්. එතකොට දැන් මෙතන අපිට තියෙන ප්‍රශ්නේ තමයි මේක දැනගත්තට අපි තාම රූපෙට අහු වෙනවා තව විදිහට කිව්වොත්. ඒ කියන්නේ බාහිර රූපයක් තියෙනවා නැත්තම් දලුවත් තමයි කිව්වා වගේ මේ ශරීරයේ කොටස් තියෙනවා. ඒවට මොනව හරි වෙනකොට අපි දුකටපත් වෙනවා. එතකොට උතනම තමයි පටන් ගන්න ඕන තැන. ඒකෙදි තමයි බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ දැන් රූපය පිරිසිඳ දකින්න නම් බලන්න කරුණු ටික. ඒක තමයි ඉති රූපං ඉති රූපස්ස සමුදය ඉති රූපස්ස අත්තංගමෝ කියන එක. එතකොට අපිට රූපයක් අහු වුණ ගමන් දැන් රූපයක් අහු වුණා කියලා දැනගන්න විදි කීපයක් තමයි අර මූලිකව දැන් ඔබතුමා කියපු විදිහට දැන් දුකටපත් වුණා නම් ටිකක් හොයලා බලන්න මොකක් හින්දාද මේ දුක ආවේ. ඒක අනිවාර්යෙන් එක්කෝ මේ ශරීරේ කොටසක් හින්දා එහෙම නැත්නම් බාහිර රූපයක් හින්දා. ඒ දෙක පොඩ්ඩක් නොගෙනින් බලපු ගමන් පා ගන්න පුළුවන්. එතකොට අන ඉති රූපං කියන එක. ඒ රූපේ අපි සාමාන්‍ය ලෝකෙට බාරගත්තු විදිහක් තියෙනවා. දැන් මේ මගේ ශරීරේ කොටසක්. අපි උදාහරණයක් විදිහට අත කියලා ගමු. එහෙම නැත්නම් හෘදේ වස්තුව කියලා ගමු. එතකොට මේ රූපය ඕක තමයි දැන් අපිට මේ මොහොතේදී රූපේ. ඉති රූපං. ඊළඟට බලන්න වෙනවා ඉති රූපස්ස සමුදය කියන එක. ප්‍රශ්නයක හටගත්තේ කොහොමද? ඔන්න ඔතෙන්දී තමයි අපේ මාර්ග දෙක වෙනස් වෙන්නේ. මේක මගේ අදහසක්. නවා කිව්වේ මේක ලෝකෙට අයිති විදිහටත් ඔය රූප සමුදය බලන්න පුළුවන්, ලෝකෙන් එතර වෙන විදිහටත් රූප සමුදය බලන්න පුළුවන්. එතකොට අපිට පුරුදුයි ලෝකෙට අයිති විදිහට බලන එක හැමෝම දන්නවා. මේ සමහර විට මේ රූපය සකස් වුනේ ආහාර වලින් කියලා බලන්න පුළුවන්. ඒකේ වරදක් නැහැ. ආහාර නිසා තමයි ශරීරය හැදිලා තියෙන්නේ. ආහාර ලැබුණ නැත්නම් ශරීරය හැදෙන්නේ නැහැ. හැබැයි ඒ බැලීම එතන එක ලෝකෙට අයිති. ලෝකෙන් එතර වෙන විදිහක් නෙමෙයි. ඒක ඇත්තක් වුණාට. ඒ කියන්නේ ලෝකයාට ඇත්ත. හැබැයි ආර්ය දර්ශනී ඊට වඩා අපිට එහාට බලන්න තියෙනවා. ඒ එහාට බලන එක බලන්න තමයි මම මේක කිව්වේ. දැන් ආයතන පැත්තෙන් බලන්න. එතකොට ඊට වඩා වෙනස් පැත්තක් මෙතන පේනවා. දැන් අපි අත කියන එක තියනවා කියලා දැනගත්තේ කොහොමද? දැන් අපිට මේ වෙලාවේ අතක් පිහිටියානේ, පහල වුණානේ. ඒ ස්වභාවය අපි දැනගත්තේ කොහොමද? ඒකට උදව් වුණේ මොන ආයතනද කියලා බලන්න. ඒකට හරි සරල දෙයක් තියෙනවා. මම කිව්වේ දැන් මොනවා හරි දැනගත්තාම ඒකට උදව් වුණේ මොන ආයතනද? එතෙන්දි හැමතිස්සෙම තියෙනවා මූලික ආයතනයක්. අපිට මූලික සංඥාව දෙන ඉස්සෙල්ලා මම කියේ හැ කන දෙක උදාහරණයක් ගත්තේ. ඒ වගේ මේ මූලික ආයතන වලින් ඕන එකක් තමන්ට අඳුර ගන්න පුළුවන්. මේ මොහොතේ අත තියෙනවා කියලා දැනගත්තේ කොහොමද? අපි හිතමු දැන් තමන්ගේ අත දිහා පෙනුණා. ඒ නිසා මේ අත තියෙනවා කියලා දැනගත්තා. එහෙම නැත්නම් අත රිදෙනවා දැනුණා. ඒ නිසා අත තියෙනවා කියලා දැනගත්තා. එහෙම නැත්නම් අපේ අනිත් අතෙන් මේ අත ගැටෙන්න පුළුවන්. නැත්නම් අත කොහේ හරි හැපෙන්න පුළුවන්. ඒ නිසා ඔන්න මගේ අත මේ හැපුණා කියලා දැනගත්තා. දැන් මේ දැනගැනීම තුලින් අපි මුලින් පටන් ගන්න ලෝකෙට අයිතිමත් වෙනවා. ආසක් තියෙනවා. අපට මොනවා හරි වුණා, සිද්ධියක් වුණා. තාත්ත මදුරුවෙක් කෑවා කියලා මොකක් හරි ඒ වගේ විදිහකට දැන් අත කියන එක කොහොම හරි හටගත්තා. දැන් ඒ හට ගැනීම තුල මෙතන හටගත්තා කියන කොටත් ටිකක් තේරුම් ගන්න ඕන. අපි දැන් වෙන කල්පනාවක ඉඳලා මේ එක පාරට තමයි අත කියන එකට දැන් සිහිය යොමු වුණේ. අපි හිතමු අපි දැන් මේ ධර්ම සාකච්ඡාව හොඳට අහගෙන ඉන්න අතරේ අපිට අත ගැන කල්පනාවක් තිබ්බේ නෑනේ. දැන් මොහොතකට කලින් තමයි ඔබ දැන් අත කියන එක ඉපදුනේ අපේ ලෝකෙට. එතකොට ඒ අත කියන රූපේ හටගත්තා කියන එක දකින්න. එතකොට ඒක හටගන්න උදව් වුණේ මොන ආයතනද කියලා වෙන් කරන්න. දැන් ඒ බුදුරජාණන් වහන්සේ පෙන්නනවානේ දැන් ඇත්ත දකින්න ආයතන විදිහට බලන්න කියලා. එතකොට ඒ උපදේශය අනුව අපිට පුළුවන් දැන් මේ එහෙන් දැකලා නම් අත තියෙනවා කියලා දැනගත්තේ. එතකොට අපිට පුළුවන් ආයතන පිරිසිඳ දැකීම තුලින් මේක ගැන ලෝකෙට අයිති දැක්මට වඩා වෙනස් අවබෝධයකට යන්න. එතකොට එහෙන් දැක්කනම් එහෙන් කලේ චක්කායතනේ ක්‍රියාව තමයි මේ වර්ණ සංඥාවක් උපද්දලා දෙන එක. එතකොට අන්නේ සංඥා මාත්‍රේ උපද්දන එක විතරයි ඇහැට පුළුවන්. ඇහැට ඊට වඩා දෙයක් කරන්න බෑ. ඊළඟට ඒ උපද්දලා දීපු එක ගැන මනස කල්පනා කරනවා. ඒකට තමයි මම කිව්වේ දැන් කල්පනා කිරීම තුල මෙහෙම පේන්නේ මොකද්ද කියලා ඔන්න හිතනවා. හිතනකොට තමයි ඔහොම පේන්නේ නම් අතක්. ඔන්න මනසෙන් හදපු එක මනසෙන් දැනගත්තා. එක ඒ දෙවෙනි එක. පළවෙනි එක ඇහෙන් වර්ණ සංඥා දෙන එක, දෙවෙනි එක මනසෙන් හිතලා යම්කිසි රූපයක් ගැන දැනගත්තා. දැන් රූපය මේ වෙලාවේ අතක් කියන එක හැබැයි තාම ඕක හිත ඇතුලේ වැඩක්. يعني මනසෙන් හදපු දේ මනසෙන් දැනගත්තා. ඊළඟට තුන්වෙනි පියවරේදී තමයි ඔය දැනගත්තු දේ තියෙන්නේ අර එළියෙන් කියලා අපි මේ මොනවායින් හරි හැදිච්ච අතක් බවට පත් කරන්නේ. සමහර විට ලේ මස්නහර ඔයෙන් හැදිච්ච එකක්. එහෙම නැත්නම් සතර මහා ධාතුයෙන් හරි මොනවායින් හරි හැදිච්ච. හැදිච්ච කියන්නේ දෙයක් බවට පත් කරනවා. දෙයක් කියනකොට දැන් දකින්න පුළුවන් විතරක් නෙවෙයි අපිට ඔන්න අල්ලලා බලන්නත් පුළුවන්. මේ ගඳ සුවඳක් බලන්න, රසක් බලන්න, ඒ කියන්නේ වෙන ආයතනිකුත් අත්දකින්න පුළුවන් මට්ටමකට මේක ගෙනහැරලා. දැන් ඔන්න ඔය පියවරේදී මෙතන අපි සිහිය නුවණ පිහිටියොත් මනසට පුළුවන් මනසෙන් හදපු දේ මනසට පෙන්වන්න විතරනේ. ඔක එළියේ තියනවා කිව්වේ අපේ මෝඩකමට නේද? අවිද්‍යාවට නේද? ඇත්ත ඇති හැටි නොදන්න කමට නේද? දැන් මෙන්න මේක හිතට මතක් කරලා දෙන්න ඕන. මේක තමයි මේ ප්‍රායෝගිකව කරනවා කියන්නේ. ඉතින් මෙන්න එක දවසක් කළොත් ඇත්තටම අත්දකින්න පුළුවන් අර මුලින් අපි නිකන් අර දෙපැත්තට හිතපු දේ. ඒ කියන්නේ මේක මේ ඔය සාකච්ඡාවේදී මෙහෙමනම් වැටහෙනවා. ඒ උනාට ඇත්තට බැලුවහන් එහෙම නෙවෙයිනේ කියන ගතියක් තිබුණානේ. අන්න ඒ ගතිය කැඩෙනවා. මේක ඇත්තටම ප්‍රායෝගිකව කරලා අත්දකින්න පුළුවන් දෙයක්. ඒ අපේ අත්දැකපු අය ගොඩාක් දැනට ඉන්නවා. ඒකට අන්න ඒ මට්ටමට එන්න නම් මේ දැනගත්තු දේ ඊළඟට භාවිතා කරන්න ඕන. එකයි මං කියේ මේ ඉස්සෙල්ලා අහලා දැනගන්නවා. දැනගත්තු දේ ඊළඟට තමන්ගේ දැක්මක් කරගන්නවා. තමන්ගේ දැක්මක් කරගන්නවා කියන්නේ මේක කවුරුත් කියපු හින්දා නෙමෙයි. මේක ඇත්ත වෙන්න පුළුවන් මට්ටමකට අර තමන්ගේ තර්ක ඥානයක් දාලා නැත්තම් ප්‍රශ්න කරලා එයි මෙහෙම වෙන්න බැයිද? ඔහොම අපි ඔක ටිකක් අවබෝධයක් කරගන්නවනේ. ඒකට ඒ අවබෝධය තියෙන කෙනාට දැන් ඕක භාවිතා කරන්න පුළුවන් ප්‍රායෝගිකව. එහෙන් දකින්න වෙලාවක ඕක දාන්න පුළුවන්. සංකණෙන් අහන වෙලාවක මේ සිද්ධිය හිතට මතක් කරලා දෙන්න පුළුවන්. මේ මතක් කරලා දීම මත අපි මතක් කරලා දෙන්නේ ඇත්ත ඇති හැටි. අපි තාම ඉන්නේ ලෝකයාට අයිති ඒ මට්ටමේ. ඒතර ලෝකයාට අයිති මට්ටම බොරුවක්. දැන් අපි ඇත්ත පෙන්වලා දෙනවා. මේ ඇත්ත පෙන්වන්න හිතවක දකින්න ගන්නවා. ඒ කියන්නේ ප්‍රායෝගිකවම දකින්න ගන්නවා. ක්ෂණයකට රැවටුණාට අනිත් පැත්තට පේනවා ඔතන මෙහෙම මුලාවක් වුණා නේද කියන එක. එතකොට අන්න ඒක භාවිතා කරන්න ඕන. එතකොට එතන තමයි මම දකින්නේ අන්න ඔය දැන් අපිට එන්න පුළුවන් අර කායනුපස්සනාව කියන එක. අනිගාරයෙන් සතිපට්ඨානේ වඩන්න ඕන කියනවනේ. ඒකනේ කායනු බික්කවි මග්ගෝ කියලා එහෙම තියෙන්නේ. ඉතින් වෙන මාර්ග තියෙන්න බෑ. එහෙනම් දැන් අනිත් පැත්තට ධර්මයට ගලපලා බලන්න වෙනවා. දැන් මෙහෙම බලන එක ඔය සතිපට්ඨානේ වඩනවාද? සතර සතිපට්ඨානේද? ඒක නොවනවනම් අපි මේක දහමට අදාළ නැහැ. ඉතින් මේක මන් දකිනවා මේක කායනුපස්සනාවමයි මේ. අපි අර නිකන් හිතලා තියෙන කායනුපස්සනාවට වඩා පොඩ්ඩක් වෙනස් හැබැයි. මෙතෙන්දී දැන් ශරීරේ කොටසක් ගැන බලනවා නම් ඒක අපි දන්නවා මේ අජ්ජත් රූපය ගැනයි බලන්නේ. බාහිර දෙයක් නම් බහිද්ද රූපය ගැන. ඒකට කායනුපස්සනායිදි කියනානේ ඉති අජ්ජත්තං වා කායේ කායනුපස්සී විහෙරති. බහිද්දා වා කායේ කායනුපස්සී විහෙරති. ඒකට අජ්ජත් ඒ කියන්නේ ශරීර රූපෙටත් මේක බලන්න තියෙනවා. ශරීරයෙන් බාහිර රූපවලටත් මේ දේ කරන්න තියෙනවා. එතකොට ඔන්න ඔය දේ ප්‍රායෝගිකව කරන්න ඕන කියන එක තමයි දැන් අර අපි අහලා තියෙන මට්ටමින් එහාට යන්න නම් කරන්න තියෙන දේ කියලා මම කියන්නේ. ඒක ගැටලු තියෙනවා නම් අහන්න සාකච්ඡා කරන්න. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි.
ඩොක්ටර්
අපේ අතකන් තිබුණා.
ඩොක්ටර් මෙහෙමයි, ඒකේ අපි දැන් හිතමුකෝ දැන් අපි භාවනාව කරනවායි කියලා ඔය දැන් ඔක දැනගෙන අපි ඔකේ තියෙන න්‍යාය අපි දන්නවා ඇත්තටම. අසත් රූපත් චක්කු විඥානයත් නිසා රූපය ඇති වෙනවා කියලා. ඒ වෙලාවට රැවටෙන්නෙත් නැහැ. ඒක ඒ සිහියෙන් බලන්නත් පුළුවන් ඒක. නමුත් අපි හොඳට අවංකව කල්පනා කරොත් ඔතන වෙන්නේ මේකයි. ඒක දැනගත්තට පස්සේ එතන තියෙන extra විදිහක න්‍යායක් තමයි එතන තියෙන. ඒ න්‍යාය ගැන අවබෝධයක් තියෙන්න ඕනේ. ඒක දැනගන්න ඕනේ. ඒක ක්‍රමයේ දැනගෙන තියෙන්න ඕනේ. දැනගත්තා කියමුකෝ. දැන් අපි දන්නවා එහෙම අසත් රූපයත් චක්කු විඤ්ඤාණයත් නිසා රූපයත් මෙහෙම ඇහි පහළ වුණා. ඒක දැනගත්තද? එතකොට නමුත් ඒ තප්පරයට එහෙම දැනගත්තට ඒක පාට මිනිස්සු හැටියට සත්තු හැටියට ඒක පාට ඊට පස්සේ සිතිවිලි වේගෙන් ගලාගෙන එනවා. නමුත් ඒක නැවත නැවත අර විදිහට බලනකොට වෙනස තියෙන්නේ. අර විදිහට වෙනස් වෙලා කොටස් හැටියට දකින්න තියෙන හැකියාව චුට්ට වර්ධනය වෙනවා. වර්ධනය වෙනවා මේ අර විදිහට සත්ව පුද්ගලව හැටියට දකින්න එක නැති වෙනවා. එතනදී හිතේ චිත්ත සමාධියක් ඇති වෙනවා. චිත්ත සමාධියක් ඇති වෙනකොට අපිට අර දකින්න ප්‍රොසෙස් එක ඊට වැඩිය හොඳට තේරුම් ගන්න පුළුවන්. එන වේගේ මොකද ඒක වේගයක් හින්ද වෙන්නේ. වේගය හින්ද තමයි අර මෙතන මේ ඔය ක්‍රියාවලිය දකින්න බැරි වෙන්නේ. වේගය අධික වේගයකින් සිතේ සිදුවෙනවා. ඉතින් භාවනා කරන්න කියලා ඉඳගත්තට පස්සේ අපි ඇත්තටම ගත්තොත් එහෙම මේ ඕක ඔහොම නෙමෙයි වෙන්නේ. මොකද ඒ ඔය කරන එක තප්පර දෙකක් තුනක් ඊට පස්සේ තප්පර 15ක් විතර සිතුවිලි එහෙට මෙහෙට ගිහිල්ලා ආයි තප්පර දෙකක් තුනක් කොහොම ගිහිල්ලා ඕක දිනු වෙනවා කියන්නේ තප්පර 5ක් 6ක් 7ක් ඒ වගේ තප්පර ගානෙන් තමයි උතන වර්ධනයක් මම නම් දකින්නේ. මො මේ මං කියන්නේ මේ විපස්සනා. ඒතකොට ඔය ක්‍රමේ නේද දිගට පවත්ව ගන්න ඕනේ. වෙනවා සම්මත.
හොඳයි. තෙරුවන් සරණයි. බොහොම හොඳයි. අන්න එහෙම ඒ ප්‍රායෝගික පැත්තෙන් කතා කරනවා නම් අපිට පහසුයි. දැන් මෙතන දැන් මම ඇත්තටම අපි දැන් සාමාන්‍ය පුරුදු කරන ඔය වගේ විදර්ශනා ක්‍රම ටිකක් තියෙනවා. දැන් මෙතෙන්දී මම මේ පෙන්වන්න හදන එකක් තමයි මේ වේගය ගැන කතාවක් කියවන්නේ. අපි දැන් මේ බලන වේගේ වැඩි කිරීමක්ද මෙතන වෙන්න ඕන කියන එක ඒක අපි කතා කරන්න ඕන දෙයක්. මේක සාකච්ඡාවේදී ගමු. තව එකක් තමයි දැන් ඔබතුමා කිව්වා මේ අර දකින එළියේ තියෙන රූප ඒවා සත්වේ පුද්ගලයෝ නෙවෙයි කියලා දකින කතාවක්. දැන් ඇත්තටම ඔතන මම දකින්නේ ඒක එන්න ඕන අවබෝධයක් මිසක් අපි හිතාගත්තට දකින්න පුළුවන් එකක් නෙවෙයි. ඒක තමයි මේ මූලිකව කතා කළේ. දැන් මේවා ඔක්කොම දැනගත්තට කවුරු හරි දකිනකොට මෙයා ඉන්නවනේ කියන හැඟීමෙන්නේ අපි ක්‍රියා කරන්නේ. ඒ හිත බොහොම වේගවත්ව වැඩ කරනවා. හැබැයි එතන වේගෙට වඩා වෙන පැත්තක් මම මේ පෙන්වන්න හදන්නේ. දැන් ඒක තමයි මම මේ කිව්වේ. දැන් අපි එළියේ තියෙන දෙයක් ගැන වෙනම බලනවට වඩා මේක ආයතන වෙන් කරලා බලන්න කියන එක. මොකද මේකේ ලොකු වෙනසක් තියෙනවා අර වෙනද බලපු විදිහට වඩා. ඒ දැනගත්තු ගමන් හරි එළියේ කෙනෙක් ඉන්නවා කියලා දැනගත්තා වෙන්න පුළුවන්. දැන් එළියේ කෙනෙක් ඉන්නවා කියලා දැනගන්න උදව් වුණේ මොන ආයතනද කියලා වෙන් කරන්න. එතෙන්දි වැඩි විස්තර දාන්න යන්නත් එපා. ඒ කියන්නේ මං මේ කිව්වේ බොහොම සරලව දැන් එහෙන් දැකලා නම් දැනගත්තේ තව කෙනෙක් ඉන්නවා කියලා. අපි හිතමු බාහිර ශරීරයක් නේ පේන්නේ. ඒකට ආයතන දෙක වෙන් කරන්න. ඇහැයි මනසයි. ඒකට ඇහැට පුළුවන් මොකද්ද? වර්ණ සංඥාවක් කරන් දෙන්න විතරයි. ඊළඟට මනස තමයි ඕක ගැන හිතන්නේ. ඒ සිතීම තුල තමයි අපිට බාහිර දෙයක් ගැන අදහස මුලින්ම ආවේ. ඊළඟට ඒකේ වැඩි විස්තර දානවා. ඊළඟට මෙයා කවුද මොනවද විස්තර ටික ඒ දෙයට අයිති කරනවා. දැන් මෙතන එකක් තමයි මම මේ කිව්වට තේරෙනවද නැහැ. මම මෙතන කියන්නේ අර ඇහැයි රූපේ චක්කු විඥානේ වගේ විස්තර වලටත් යන්න අවශ්‍ය නැහැ. මේක ප්‍රායෝගිකව කරනකොට මූලිකව දැනගන්න ඇහැට අරන් දෙන්න පුළුවන් වර්ණ සංඥාවක් විතරයි. එතකොට ඇහැ උපද්දලා දීපු වර්ණ සංඥාව ගැන නේද මේ හිත හිතන්නේ. ආයි කියන්න ඇහැ උපද්දලා දීපු වර්ණ සංඥාවක් ගැන තමයි දැන් හිත කල්පනා කරන්නේ. එතකොට හිත කල්පනා කරනකොට ඒ කියන්නේ මනස පැත්තේදී වෙන්නේ දැන් බාහිරයට කිසිම සම්බන්ධයක් නැහැ. මත ඇහැ උපද්දලා දීපු එක බාහිර තියෙන දෙයක් නෙවෙයිනේ. එතකොට මේ හිත ඇතුලේ වැඩක්මයි මේක කියන එක. දකින්න මේ ටික කියන්නේ. මොකද අපේ හුරුව තියෙන්නේ නැත්නම් අපේ පුරුද්ද තියෙන්නෙම මේ එළිය දේ ගැන තමයි මේ හිතන්නේ කියන එක. අන්න ඒක කැඩෙන්න ඕන. ඒ කියන්නේ අපි දැනුවත්ුනේ හිතෙන් හදපු ස්වභාවයක් නේ මෙතන හිත දැනගස්සේ. ඕක එළිය තියෙන රූපයකට සම්බන්ධ කළේ අපේ මෝඩකමට නේ කියන එක. අනේ එතන කඩන්න අවශ්‍ය භාවනාව තමයි මම මේ කියන්නේ මෙතෙන්දී. අර මං අවස්ථා තුනකටත් බෙදී එක කියන එක ඔය මේ ආයතන මේ විදියට ගත්තොත් දැන් ඇහෙන් දකින මට්ටම පළවෙනි එක. ඕක ගැන කල්පනා කරන එක දෙවෙනි මට්ටම. තුන්වෙනි එක තමයි මේ කල්පනා කරපු දේ එළියේ දෙයක් කියලා බාර ගන්න ගතිය. ඒක තමයි තුන්වෙනි එක. එතකොට ඒ තුන්වෙනි අවස්ථාව කැඩීම තමයි අපි මුලින්ම කරන්න ඕන. ඒ කඩන්න ඕන මොකද? එතන පැහැදිලිවම මෙතන මුලාවක් වෙනවා කියන සිද්ධිය ඒක තේරුම් ගන්න පුළුවන්. ඉස්සෙල්ලා ඒක තේරෙන්නේ නැත්නම් ඒක ගැන හොඳට විමසන්න ඕන. ඒ කියන්නේ මේ දැනගත්තේ එළියේ තියෙන දෙයක් නෙවෙයිද කියලා අනිත් පැත්තට අහනවා නම් ඒකට උත්තර Tamanta හොඳට තියෙන්න ඕන. ඒක තමයි අර පස්සම් කියන මට්ටම. දැන් ඥානං කියන්නේ අහලා දැනගත්තා. අහලා දැනගත්තට මදි. ඒක Tamange දැක්මක් කරගන්න ඕන. ඒකට දැක්මක් එන්න ඕන මේ හිතෙන් හදපු එක හිත දැනගත්තා නම් ඔක අපි කොහොමද බාහිරෙන් කතා කරන්නේ? බාහිර දෙයක් ගැන කියලා. ඒකට එතන මුලාවක් වෙනවා කියන එක හිතට පෙන්නලා දෙන්න ඕන. ඔය දැනගත්තේ හිතෙන් හදපු දෙයි. ඒක හිතෙන් හදපු දෙය දැනගත්තා නම් තව විදිහකට කිව්වොත් අපිට සාමාන්‍ය ජීවිතේ නිකන් මේ කීනයක් දකිනවා වගේ වැඩන්නේ. හිතෙන් හදපු දෙය හිත දැනගත්තා. ඒක අපි හීනයක් බව දැනගත්තොත් ඔක බාහිරෙන් හොයන්න යන්නේ නැහනේ. දැන් මෙතන ප්‍රශ්නේ තියෙන්නේ මේ හිතෙන් හදපු දෙය හිත දැනගත්තා කියන තැන අපිට සිහින වෙන පිහිටලා නැහැ. එතකොට මෙතෙන්දි වේගෙට වඩා මේ ධර්මතාවය දකින්න පුරුදු වෙන්න මේක එක සිද්ධියක් කරන් දවසම කල්පනා කළත් ගැටලුවක් නැහැ. මෙන්න මේක ඇත්ත පෙන්නනකම්. එකපාරට මේක කලබල වෙන්න එපා. ඉක්මනට ඉක්මනට හැම අරමුණම බලන්න ඕන කියන එක. Taman එක අරමුණක් තෝරගෙන ඒක පොඩ්ඩක් වෙලා අරන් හිතට පෙන්නන්න. මෙතන තියෙන ආයතන දෙකයි. ආයතනවල කෘත්‍ය මෙච්චරයි. ඔය ආයතනවලට නම් බෑ මේ එළියේ තියෙන දෙයක් අපිට අරන් දෙන්න නැත්නම් දැනුවත් කරන්න කියන අන්නේ සිද්ධිය පෙන්වන්න කියලා මම මේ කියන්නේ.
ඒක ඔව් ડોක්ටර් ඒකේ එතන මම ඒ කියන්නේ එතන ගන්න එළියෙන් ගන්න එක මේට යන එක නෙමෙයි මම කියන්නේ එතන හිතටනේ ඒක එන්නේ ඒ සංඥාව ඒක එහෙන් දැක්ක ගමන් එතන සංඥාවක් ජෙනරේට් කරනවා. එතකොට ඒක දැනගන්නවා. දැනගත්ත ගමන් ඒක පිළිබඳ චේතනාවක් එනවා. දැන් ડોක්ටර් කියනවානේ ඒක ඒ චේතනා යන එකට අහු වෙන්න එපා කියලා. මොකද ඒකට ඒක හරි. එතකොට ඒක චේතනා යනකට අහු වුණොත් එහෙම අපි ප්‍රපංචයක් සහ යන්න ගන්නවා. එහෙම නැතු ඊට පස්සෙ වේගෙන් ඒක නැවත සිදු වෙනවා. ඒ නැවත සිදු වෙනකොට අපිට සිද්ධ වෙනවා දැන් ඔය විදිය දැකීමක පාස් ගන්න. ඕක දැන් දැකීමක පාස් වෙනකොට උතන වේගය අඩු කරනවා කියන එක මම අදහස් කරේ ඒකේ ඇති වෙනවා extra විදියක සමතනය සමාධිය. එතකොට අපිට අර මේ තියෙන දේ අපිට හිමින් පේන විදියට අපිට තේරුම් ගන්න පුළුවන් වෙනවා. අපි ඒකෙන් වේගින් බලනවා නෙමෙයි extra විදියක අපිට ඒ ග්‍රහණය කරගැනීමේ හැකියාව වැඩි වෙනවා. ඒකට ශනියක් ගන්න එක නැති වෙනවා. ඇති වෙනවා. නැති වෙනවා කියලා ඒක තේරෙන්න ගන්න ඔය ඒ අර 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 අරකින් තමයි වෙන්නේ. නමුත් ඒක රූපය දැනගන්නවා. දැනගත්ත ගමන් එතනින් ඒක නැති වෙනවා. නමුත් නැවතත් ඒක ඇති වෙනවා. ඒ සිතිවිලි වලින්ම තමයි ඒක වෙන්නේ කියන එක නේද දෙන්නේ.
එතන එක කරුණක් පැහැදිලිද මම මේ පෙන්වන්න හදන්නේ මේ සිතුවිලි වලින්. ඒ කියන්නේ හිතෙන් චිත්තචෛතසික ගොඩකින්ම දැනගත්තු දෙයක් නේද මේ දැනුවත්තුනි. ඕක බාහිර දෙයක් නෙවෙයි කියන කරුණ. අන්නෝක ප්‍රත්‍යක්ෂ වෙනකන් එක පැත්තකින් පෙන්වන්න කියන එක. මෙතන මේ එන චේතනා නවත්තන්න යන්න අවශ්‍ය නැහැ. එහෙම දෙයක් නෙවෙයි. අපි කරන්නේ චේතනා ඇති වෙන්න හේතු තියනවා නම් අන්න ඒ හේතු ටික ටිකින් ටික අඩු කරනවා. දැන් හිත වෙන්න පුළුවන් ඕන තරම් ඒ චේතනා එන එක නවත්තන එක තමයි සමතකින් කරන්නේ. ඒ කියන්නේ හිත ඒක ගැන දිගින් දිගට යන එක අඩු කරන උපක්‍රමයක් සමතය. ඒ දැන් එකත් මං ආපු හින්දා එකත් ගන්නම් අපි හිතමු. දැන් ඕන කමටහනක් ඔය දැන් සතිපට්ඨානේ තියෙන සාමාන්‍ය කමටහන් ටික තියෙනවනේ. ඒ ඕනම කමටහනකින් පුළුවන් ඔය අර සිත අනවශ්‍ය විදිහට අරමුණු පස්සේ දුවන එක අඩු කරන්න. දැන් අපි හුස්ම ගත්තොත් හුස්ම දිහා බලා ඉඳීම තුළ වෙන වෙන අරමුණු වලට හිත දුවන එක අඩු කරනවා. ඒක තමයි ඒ සමාධියක් එනවා කියන්නේ. සමාධිමත් හිතක් යම්කි සමාධියක් එනකොට දැන් අපිට මුලින් හුස්ම දෙකක් පෙනිලා වෙන මොනවා හරි ඇවිල්ලා ඔක දිගේ හිත දුවනවා. ආයේ අපි හුස්මට ගන්නවා. ආයේ තව ටිකක් වෙලා ගිහින් හුස්ම දෙකක් තුනක් බලා ඉඳලා ආපහු වෙන මොනවා හරි හිතනවා. ආයේ අපි හුස්ම මතක් කරනවා. ඔහොම මතක් කරනකොට වෙන්නේ ටිකෙන් ටික අපිට හැම හුස්මක්ම පේන්න ගන්නවා. එකක්වත් මගහැරෙන්නේ නැතුව. ඒකේ අනිත් පැත්ත තමයි වෙන ඒවට හිත දුවන්නේ නැහැ. දැන් ඒ ගතිය තමයි අන්න ඒක අරමුණක දැන් හිත එකඟ වෙලා. මේක ඕනම කමතහනකින් ගන්න පුළුවන් තමයි චිත්ත සමාධිය කියන එක. ඒකට සමාධියෙත් එක එක ලෙවල්ස් තියෙනවා. මේ ධාන මට්ටම් වලට පවා යන්න පුළුවන්. එතකොට ඒ පැත්තෙන් වෙනස් පැත්තකට යන්නේ කොහොමද කියන එක තමයි මම දැන් මේ පෙන්නන්නේ. මොකද අර ටික තාම ලෝකෙට අයිති. දැන් උදාහරණයක් විදිහට මේ භාවනා අරමුණක හිත තියාගෙන ඉන්නකොට එතන හිත පවතිනවා. අපි හිතමු දැන් හුස්ම ආස්වාසය ප්‍රාස්වාසය එතනම අපේ අවධානය යොමු වෙලා තියෙනවා. එතකොට ඇත්තට වෙලා තියෙන්නේ මොකද්ද? අනිත් ආයතන වලින් ගන්න දේවල් පස්සේ දුවන ගතිය අඩු වෙලා. හැබැයි මේක තේරුම් ගන්න මේක ඇත්ත දැකලා අඩු වීමක් නෙමෙයි. සමතයක් තුලින් යටපත් වීමක්. ඒ කියන්නේ අපේ පාලනයක් නැති හිතේ පාලනයක් ගැනීම. තව විදිහකට කිව්වොත්. එහෙම එහෙ දුවන හිතේ කලබල ගතිය අඩු කිරීම. දැන් ඕකම තමයි තව අර ගැඹුරෙන් කිව්වොත් පංච නීවරණ යටපත් කිරීම කියන්නේ. එතකොට මේ නීවරණ යටපත් කරපු මනසක් හදාගන්නේ මොකටද? අපි දහම දකින්න. නීවරණ යටපත් වුණ මනසට තමයි දහම දකින්න පුළුවන් වෙන්නේ. එතකොට මේ හිතේ අර කලබල ගතිය අඩු වුණහම කරන්න ඕන මොකද්ද කියන පැත්තක් තමයි දැන් මම මේ පෙන්නන්නේ. ඒ කලබල ගතිය අඩු වුණාම අපිට පුළුවන් ටිකක් විමසිල්ලෙන් බලා ඉන්න. විමසිල්ලෙන් කියලා අමුතුවක් නෙමෙයි. Taman ඉන්න කම තහනේ මේ ඉන්නේ. ඒ අතර සමහරවිට එකපාරට සද්දයක් ඇහිලා මොකක් හරි දැනගනි. නැත්තම් ඔය ආයතන මේ පහෙන්ම නැත්තම් හයෙන්ම මොනවා හරි එන්න පුළුවන්. ඒ ආවහම ඔන්න දැන් Taman සුදුසු අවස්ථාවක ඉන්නවා මේක පොඩ්ඩක් විදර්ශනය කරන්න. මේ ආපු දෙය. Taman ඉන්න කමටහන නෙවෙයි. ඒකට ඒ ආපු දේ බලන්නේ කොහමද? ඒකට තමයි මේ විදිහ තියෙන්නේ. මේ මේක එක ක්‍රමයක්. මේ ආයතන වෙන් කරන්න කියන එක. ඒකට ආයතන වෙන් කිරීම තුලින් අපි ගන්න හදන අවබෝධය තමයි මොකද හැම තිස්සෙම තියෙනවා මේ මූලික ආයතනයට පස්සේ එන්නේ මන ආයතන. එහෙනම් මන ආයතනෙන් කියපු දේ තමයි මේ හිත දැනගෙන තියෙන්නේ. ඒක එහෙමනම් මනස ඇතුලේ වැඩක් නේ. ඕක කොහමද බාහිරයකට සම්බන්ධ උනේ? බාහිරයකට සම්බන්ධ කළේ අපේ ඇත්ත ඇති හැටි නොදන්නකම සිහිය නුවණ නැති හින්දා නේද? මේ හිතෙන් හදපු දෙයක් හිත දැනගත්තා කියන එකට. ඒකට අන්න ඒක මතක් කරන්න සමන්ත අවබෝධි තියෙන කෙනා දක්ෂ වෙනවා මේ මෙහෙම දෙයක් මෙතන සිද්ධ වුණේ කියලා කෙටියෙන් පෙන්නලා දෙන්න. ඒ පෙන්නලා දීලා ආපහු තමන්ගේ මූලික කමතහනට එන්න. දැන් ආනාපාන සතිය කළා නම් එතන දිහා බලන්න අර ආපු අරමුණ අර විදිහට වෙන් කිරීම තුළ ලොකු ප්‍රයෝජනයක් තියෙනවා. ඒ ප්‍රයෝජනේ තමයි අපි බාහිර රූපයක් හරි අජත්ත රූපයක් හරි මෙච්චර කල් බාර ගත්තා නම් ඒක දැන් ඒ රූපය හටගත්තේ කොහොමද කියලා අපි නුවණින් පෙන්නනවා මෙතන. ඒක තමයි මම අර ඉතිරූපං ඉතිරූපස්ස සමුදය කියලා. දැන් මේ අපි සමුදය පෙන්නලා දෙනවා හිතට. මේ සමුදය තියනකන් නේද ওই රූපේ තිබුණේ. එතනම නුවණ එනවා ওই සමුදය යෙදුන් නැත්තම් ওই බාහිර රූපේ අපි හදන්නේ නැහෙනි. බාරගන්නේ නැහෙනි කියන දැක්මක්. එතකොට මෙතන ඇති වුණා නැති වුණා කියනවට වඩා වෙනස් පැත්තක් මේ පෙන්වන්නේ. ඒක හටගෙන නිරුද්ධ වුණා කියන කතාව නෙවෙයි. මේ හේතු නිසායි මේක හටගත්තේ. මේ හේතු යෙදෙන්නේ නැත්නම් මේක හටගන්නේ නෑ නේද? එතන මේ පටිච්චසමුප්පාද ධර්මයේ මේ පෙන්වන්නේ ඉමස්මින් සති ඉදං හෝති ඉමස්මින් අසති ඉදං නහෝති කියන ධර්මතාවයයි මේ පෙන්වලා දෙන්නේ. එතකොට මේ හේතු අඳුර ගන්න අර රූපයට හේතු මොනවද? මෙතන මුලාව තියෙනකන් විතරයි අර රූපේ ගැන කතා කරන්න පුළුවන්. මේ මුලාව යෙදුන් නැත්නම් ඒ රූපේ හටගන්න විදිහක් නැහැ. ඔකන තමයි මම අර එකපාරට තේරුම් ගන්න අමාරු හින්දා අර වතුරට එදෙන බල්ලගේ උපමාව දෙන්නේ. බල්ලා ඇහෙන් දැකලා වතුරට එබිලා වතුරේ බල්ලෙක් ඉන්නවා කියලා හිතනවා. එතකොට අපිට පේනවා මේ බල්ලගේ මුලාව තියෙනකන් තමයි වතුරේ බල්ලෙක් ඌට ඉන්නේ. එතකොට සමුදය. මේ මුලාව නැත්තම් වතුරේ බල්ලෙක් උපදින්නේ නැහැ. එතකොට අපිටත් ඔන්න ඔය සිද්ධියමයි මේ හැම ආයතනයකම මුලාව තුල වෙන්නේ. දැන් අපි ඇහැයි නයි කරන කෘත්‍ය අඳුරගත්තේ නැත්නම් අපි හැමතිස්සෙම එළියේ රූපයක් හටගත්තා ඕක නැති වුණා කියන පැත්තකට යනවා. දැන් මෙතන පෙන්වන්නේ ඒ කතාව නෙමෙයි. ඒක ඇති වෙලා නැති වුණ කතාව නෙමෙයි. බාහිරෙන් නෙමෙයි මේ පෙන්වන්නේ. මෙතන පෙන්වන්නේ මේක මනසෙන් හදපු දෙය මනස දැනගත්තා කියලා නුවණ නැති තාක්කල් අපි එළියේ රූපයක් ගැන තමයි ගනුදෙනු කරන්නේ. ඒක එක්ක තමයි ඇලෙන්නේ ගැටෙන්නේ. හැබැයි මෙතෙන්ට සිහිය පිහිටුවොත් මේ හිතෙන් හදපු දෙයක් හිත දැනගත්තා. ඒක නිකන් අර මං උපමාවකට ගත්ත හීනයක් වගේ. හීනේ බව දැක්කොත් අපි බාහිරයක ඒ සම්බන්ධ ගනුදෙනුවක් තියෙයිද? අවදි වුණා ඊළඟට. ඒ කියන්නේ හීනයක් බව දැනගත්තු වෙලාවට හීනයක් බව නොදන්න තාක්කල් අපි ඒක එක්ක ගනුදෙනු කරනවා. ඒ කියන්නේ ඇලෙනවා ගැටෙනවා. හැබැයි මේකේ ඇත්ත දැක්ක වෙලාවට මේ ඒකයි මේ සමුදේ පෙන්නනවා කියන්නේ. බාහිර රූපේ උපදින්නේ මෙන්න මේ මුලාවත් එක්කම. මේ මුලාව යෙදුන්නේ නැත්නම් බාහිර රූපේ උපදින්නේ නැහැ කියන පැත්තක්. ඒක අර සාමාන්‍ය තමන් කරන එකට වඩා සමහර විට මේ වෙනස් දෙයක් කියන්නේ. තමන් කරන එකම මේක කියලා හිතන්න එපා. මේ විදිහ කරනවා නම් ඒක මේ ප්‍රශ්නයක් නැහැ. මේ ඒ දෙකේ වෙනසක් තියෙනවා. පැහැදිලි නැත්නම් ආයෙ අහන්න තව අපි කතා කරමු. පෙරුවන් කරනයි.
තිරුවන් සරණයි කොබ්බලි මහත්මයා. හොඳයි, මම ගෞරවයෙන් ජයන්ත මහත්මයාට වෙන්න.
තිරුවන් සරණයි කොබ්බලි මහත්මයා. තිරුවන් සරණයි හැමෝටම. මම ඇත්තම අහගෙන හිටියේ ඉතින් එතෙන්දී මට හිතුන දෙයක් තමයි දැන් ඇත්තටම අපි ඒ මනසෙන් ගන්න සංඥා වේදනා ටිකෙන් තමයි අපි දැනගන්නේ බාහිර දේවල් පිළිබඳව හැඟීමක් අපිට අභ්‍යන්තරයේ ඇති වෙන්නේ. නමුත් කොබ්බලිමගේ මහත්මයා එතනින් කියන්නේ නැහැ නේද බාහිරේ කිසිවක් නැහැ කියන එක කියවෙන්නේ නැහැ නේද කියන එක පොඩ්ඩක් පැහැදිලි කරගත්තා නම් හොඳයි කියලා හිතනවා කොබ්බලිගේ මහත්මයා. තිරුවන් සරණයි.
හොඳයි හොඳයි. බොහොම වැදගත් ප්‍රශ්නයක් ඒ ජයන්ත මහත්තයා අහුවේ. මොකද හුඟක් අයට එන ප්‍රශ්නයක්. දැන් මේක කියනකොට මේ කියන්න හදන්නේ එහෙනම් බාහිරේ මුකුත් නැහැ නේද කියලා. ඒක දැන් මෙහෙම සිද්ධියක් තියෙන්නේ අපි යම් කිසි දෙයක දකින්නකන් අවබෝධයෙන් එන්න ඕන දෙයක් අපි දැනුමකින් ගන්න ගියාම පොඩි ගැටලුවක් තියෙනවා. දැන් ඒක මට උපමා වලින් විතරයි ඔබ කියන්න පුළුවන්. මේක දැන් මේක ප්‍රැක්ටිස් කරන අයට නම් මේක පැහැදිලි. මොකක්ද දැන් කියන්නේ කියලා. දැන් අපි හිතමු අර වතුරට එදෙන බල්ලා ඉන්නේ තව බල්ලෙක් ඉන්නවා කියන දෘෂ්ටියකනේ. එතකොට අපි එයාට කියන්න ගියොත් ඔතන බල්ලෙක් නැහැ කියලා. ඒක සමහර විට ඇත්ත වෙන්න පුළුවන්. ඇත්ත වුණාට එයාගේ මනසට ඒක තාම ගෝචර නැහැ. මොකද එයා ඉන්නේ මේ මොනවා හරි බල්ලෙක් ඉන්නවා. දැන් ඕකට බල්ලා කියන්නේ නැතුව එහෙනම් බල්ලෙක් නැත්නම් ඔතන වෙන මොනවා හරි තියෙන්න ඕන කියන මට්ටමින් හරි එයා හිතනවා. කියන්නේ බල්ලෙක් වගේ පේන මොනවා හරි ওই බල්ලා හැදිච්ච සමහර විට අපි හිතමු කැස්ලොම් නියදත් ඔවා ගොඩක් තියෙන තැනක නේද මේ බල්ලෙක් කියලා හදාගත්තේ කියලා හරි එතන තව జాතියක් අල්ල ගන්නවා. ඒක කැස්ලොම් නියදත් වෙන්න පුළුවන්. ඊළඟට ඒකත් තව ටිකක් ඇනලයිස් කරලා සමහර විට හිතනවා නෑ කැස්ලොම් නියදත් කියන්නේ මේ හිතෙන් හදාගත්තු දෙයක්. ඒවා හැදෙන්න මේ පඨවි ආපෝ තේජෝ වායෝ තියෙන්න ඕන කියලා. එතකොට ඔන්න ඔය මට්ටමේ තමයි අපි ගොඩාක් වෙලාවට අපි ඉන්නේ. හරි, එළියේ සතර මහා ධාතුව තියෙනවා. මේ ඉතුරු විස්තර ටික තමයි මේ හිතෙන් හදලා දුන්නේ කියන එක. එතකොට දැන් මෙතන මම අර මූලික ප්‍රශ්නෙට උත්තරේ දුන්නොත් මම මේ කියන්න හදන්නේ එළියෙමකුත් නැහැ කියන එක නෙවෙයි. එළියෙමකුත් තියනවා කියන එකක් නෙමෙයි. මොකද ওই දෙකම දෘෂ්ටි දෙකක් විතරයි. එක පැහැදිලිව තියනානේ ඇස නැත කියන ශාස්ත්‍රත උච්ඡේද වලට වැටෙනවා ওই දෙකෙන් මොකක් හරි කියන්න කියන. ඒකට ඒ දෙකම නෙමෙයි මේ කියන්නේ. මං කියන්නේ මේක අවබෝධය නෝ මේක කරගෙන යනකොට එකක් තමයි අපේ මේ ආයතන වලින් ඇහ කන නාසය දිව ශරීරයේ මනස ඔය හයෙන් එකකින්වත් බෑ අපිට එළියේ තියෙන්නේ මොකද්ද කියලා දැනගන්න. ඒ කියන්නේ එළියේ මොනවා හරි තියනවාද කියලා දැනගන්නත් බෑ, එළියේ මොනවා හරි නැහැ කියලා දැනගන්නත් බෑ. ඒ නිසාමයි ওই දෙකෙන් මොනවා හරි කිව්වොත් ඒක දෘෂ්ටියක් වෙන්නේ. එතකොට අපි මේ දෙකම කියන්න යන්නේ නැහැ. මොකද අපිට හැකියාවක් නැහැ බාහිරය ගැන කතා කරන්න. අපි ඒ වෙනුවට පෙන්නනවා අපේ ආයතනවලට කරන්න පුළුවන් මොනවද. ඒ තමයි මේ ආයතන පිරිසිඳ දකින්නවා කියන්නේ. ඉතින් මේක හොඳටම ගැලපෙනවා බුදුරජාණන් වහන්සේ පෙන්නලා තියෙනවානේ බාහිරෙන් ලෝකේ හොයන්න ගියාට ඇත්ත දකින්න බැහැ කියන එක රෝහිතස්ස සූත්‍රයේදී. ඒකත් සිහි තියාගෙන දැන් මේ මං කියන්න හදන්නේ තමන් මොනවා හරි දෙයක් දැනගත්තා නම් ඒ දැනගත්තේ මොන ආයතන වලින්ද කියලා ඉස්සෙල්ලා වෙන් කරන්න. ඊළඟට එක එක ආයතනේ හැකියාව මොකද්ද, එයාට කරන්න පුළුවන් කෘත්‍ය මොකද්ද කියලා නුවණින් පෙන්වන්න. එතකොට ඇහි කෘත්‍ය තමයි වර්ණ සංඥාවක් උපද්දලා දෙන එක. මනසේ කෘත්‍ය තමයි ඔය සංඥාව ගැන හිතන එක. වර මදුපින්ඩික සූත්‍රය එහෙම එන්නේ යං සංජානාති තං විතක්කේති. දැන් අපි විතක්කේති මට්ටම කල්පනා කරනවා. දැන් කල්පනා කරන දේ තමයි ඊළඟට ප්‍රපංචයක් බවට පත් කරන්නේ. ප්‍රපංචය කියන්නේ දැන් ඔය එළියේ තියෙන දෙයක් කියලා බාර ගන්න ගතිය. මේ දැනගත්තේ බාහිරේ ස්වභාවයක් කියලා බාර ගන්න මට්ටම ප්‍රපංචයක්මයි. මොකද මේ කල්පනා කිරීමක් කියන එක අමතක වෙනවා. එතකොට මේ හිතෙන් හදපු දෙයක් හිතෙන් දැනගත්තා කියන තැන සිහිය නුවණ පිහිකන්නේ නැහැ. අපි ඒක බාහිරෙන් බාර ගන්න යනකොට මේ දැනගත්තේ එළියේ තියෙන ස්වභාවයක් කියනකොට. මෙතන මේ නම් පෙන්වන්න හදන්නේ නුවණක් ඇති කරගන්න ඕන. අපේ මන ආයතනෙට බෑ කවදාවත් බාහිර දෙයක් ගැන දැනගන්න. ඒකට හැකියාවක් නැහැ. ඒකට මන ආයතනේ හැකියාවම මන ධම්ම මනෝ විඤ්ඤාණ. ධම්ම කියන එක කවදාවත් එළියේ තියෙන දෙයක් නෙමෙයි, මනසෙන්ම සකස් කරන මනෝමය දෙයක්. ඒකට ඒක හිත ඇතුලේ වැඩක්. හිත ඇතුලේ වැඩේ කවදාවත් බාහිරයකට සම්බන්ධ නැහැ කියන නුවණ එක පැත්තකින් ඇති කරගන්න ඕන. මොකද අපි හිතන දේ එළියට සම්බන්ධ වුණා නම් වෙන කෙනෙකුටත් ඕක දකින්න පුළුවන් අපි හිතන්නේ මොනවද කියලා. එහෙම නැත්නම් අනිත් අය හිතන ඒවා එළියට සම්බන්ධ වුණා නම් අපිටත් පුළුවන් එයා හිතන දේ අර මොනවයින් හරි දකින්න. එහෙම හැකියාවක් නැහෙනේ. ඒතර මේක අපි දැනගත්තේ මේ මනසෙන් හදපු දෙයක් මනසෙන් දැනගත්තා නේද? ඒක මත ඉඳගෙන නේද අපි ওই මොනවා හරි කියනවා නම් කියන්නේ ලෝකෙ ගැන. ඔන්න ඔය ඇත්ත හිතට පෙන්නලා දෙන්න ඕන. ඒතර මේ ඇත්ත පෙන්නලා දීම තුල තමයි Tamanta නුවණක් එන්නේ. එහෙනම් මම මෙච්චරකල් මේ බාහිර ලෝකෙ ගැන මොනවා හරි කිව්වනම් ඕක මේ කවදාවත් අත්දැකපු දෙයක් නෙවෙයි. මොකද මේ මොහොතේ අත්දකින්න බැරි දෙයක් නම් අපි අතීතයේ ඕක අත්දැකලත් නැහැ. මොකද අතීතෙත් පාවිච්චි කළේ මේ ආයතන ටිකමනේ. ඒතර වර්තමානයේ මේ ආයතනකින් අපිට බාහිර දෙයක් දැනගැනීමේ හැකියාවක් නැත්තම්, හැබැයි ඒ නුවණ ආවොත් විතරයි මේක හිතන්න පුළුවන්. ඒක බලන්න මේ ආයතන වෙන වෙනම විමසන්න. ඇහැට පුළුවන් ද එළියේ තියෙන දෙයක් අපිට පෙන්වලා දෙන්න. කනට පුළුවන් ද එළියේ තියෙන දෙයක් පෙන්වලා දෙන්න. නාසයට පුළුවන් ද, දිවට පුළුවන් ද, කයට පුළුවන් ද කියන එක වෙන වෙනම හොයන්න ඕන. ඒ සෙවීම තුල පේනවා දැන් මේ වයින් අරන් දෙන්නේ සංඥාවක් විතරයි උපද්දලා දෙන්නේ. මනස තමයි ඕක ගැන හිතලා තියෙන්නේ, කල්පනා කරලා තියෙන්නේ. එතකොට අපි දැනගෙන තියන්නේ ඇත්තටම මේ මන ආයතනෙන් කියපු දේ. ඒතර මන ආයතනෙන් කියපු දේ කොහොමද එළියේ ස්වභාවයක් වෙන්නේ? ඒකට ඔන්න ඔතන දකින්නකොට මේ එළියේ දෙයක් තියනවද නැද්ද කියන කතාවක් එතෙන්ට අදාළ වෙන්නේ. අපි බලන්නේ මේ අපි දැනුවත් වුණ දේ ඒකේ ඇත්ත ස්වභාවය හිතට පෙන්වලා දෙනවා කියන එක. ඒක පූර්ව නිගමනවලට ගිහින් හරියන්නේ නැහැ. එහෙනම් එළියෙ මොකුත් නැහැ කියලා. ඒක ඒ කියන්නේ ඒක දැක්මක් නෙමෙයි, ඒක දෘෂ්ටියක් වෙනවා. ඒක කතාව නෙවෙයි මේ කියන්නේ. තමන් යමක් දැනගත්තා නම් ඒක දැනගත්තේ කොහොමද කියන එක හිතට පෙන්වලා දෙන්න ආයතන පැත්තෙන්. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි කොග්ගලගේ මහත්මයා. ඔබ මං හිතන එකට පිළිතුරක් ලැබුණා කියලා. ආ හොඳයි, තෙරුවන් සරණයි.
දැයි මම වසන්ත මහත්මයාට කියමු එන්න.
තෙරුවන් සරණයි කියලා කියනවා ගන්නේ. කොග්ගලගේ මහත්මයා ඔබතුමා කිව් විදිහට දැන් අජත්තන්වා කාය කායපති විහෙරති. ඒක බහිද්දාවා කායන කාණපති විහෙරති කියන දෙක තේරෙනවා. බාහිර පැත්තෙන් ඒ දකින මට්ටම මාක් කියලා, ඒ වගේම අභ්‍යන්තර පැත්තෙන් දැන් අපිට ඒක ඒ හැදිච්ච දේ ගැන, ප්‍රතිබිම්බය ගැන අපිට හිතන්න පුළුවන් මනෝවිඤ්ඤාණ මනසින් හදලා පෙන්වන දේ. එතකොට තර තුන්වෙනි අවස්ථාව අජ්ජත් බහිද්ද කියන එක වෙන්නේ තුන්වෙනි අවස්ථාවේද? ඒ කියන්නේ විඤ්ඤාණය කරන මේ දෙක එකතුවක් හැටියට අරගෙන අපිට එළියට දාලා මේ බොරුවක් හදලා පෙන්වන එකද විදර්ශනා කරන්න ඕන? හරියට තේරුම් ගන්න. මම කියපුවේ අහන්නත් දන්නේ.
සමාවෙන්න ඕන, මම මේ මයික් එක මියුට් කරගෙන කතා කරලා දෙවුනේ. ඔබතුමා අහන්න ඇත්තේ මේ අර සතිපට්ඨාන සූත්‍රයේ එන විදිහට. දැන් ඉතින් අජත්තං ආකාය කායනුපස්සී විහෙරති, බහිද්ධාවා කාය කායනුපස්සී විහෙරති. ඊළඟට කියනවා අජත්ත බහිද්ධාවා කාය කායනුපස්සී විහෙරති. ඕක ගැන. ඔව්. එතෙන්ට ඒක බොහොම හොඳයි. දැන් ඇත්තටම අපිට ගොඩාක් අයට උත්තර නැති තැනක් ඕක අර සම්මතකම වලදී. දැන් මේකෙදි බලන්න දැන් විශේෂයෙන් හැබැයි මේ මෙතෙන්ට එන්න අර බහිද්ද රූපේ ගැන හොඳ නුවණක් එන්න ඕන. බහිද්ද රූපේ කවදාවත් එළියේ තියෙන දෙයක් නෙමෙයි. මේ ආයතනයක් කරා ආපු සංඥාවක් ගැන කල්පනා කරලා හිතෙන් හදපු දේ හිත දැනගත්තා. ඕක බාහිරේ තියෙනවා කියලා බාරගත්තේ අපේ මෝඩකමටමයි කියන ඕක ප්‍රත්‍යක්ෂ ඥානයක් වෙනකන් මේක ටිකක් පුරුදු කරන්න ඕන. ඊළඟට ඊටත් වඩා අමාරුයි මේ දලුවත් මහත්මයා හුවා මේ ශරීරයේ කොටස් ටික. දැන් අපිට හිතනවා එළියේව නැහැ කියමුකෝ. ඒ වුණාට මේ ශරීරය තියෙනවානේ. එතකොට මේ ශරීරෙත් හොඳට නුවණින් බලනකොට තේයි ඇත්තටම තියෙන එකක්ද දැනගත්තේ නැත්නම් මේ හිතෙන් හදලා එළියෙන් තියපු එකක්ද. දැන් මේ මොහොතේ ඔයගොල්ලෝ පොඩ්ඩක් ප්‍රායෝගිකව බලන්න. දැන් අපේ කොන්ද රිදෙනවා කියලා හිතන්න. පොඩි කැක්කුමක් එනවා. දැන් අන්න අපිට මතක් වෙනවා කොන්ද රිදෙනවා. දැන් ඉස්සෙල්ලා මේක ඒ ලෝකෙට අයිති මත්තම කොන්දක් තියෙනවා, ඕක රිදෙනවා. දැන් ඕක ඇත්ත දකින්න නම් මොකද්ද බුදුරජාණන් වහන්සේ පෙන්නලා දුන්නේ? ආයතන විදිහට බලන්න. දැන් අපි ආයතන ටික වෙන් කරන්න ඕන. ඕක දැනගත්තේ කොහොමද? කොන්ද රිදෙනවා කියලා දැනගත්තේ මොන ආයතන හරහාද? එතකොට මේ දැන් ආයතන ටික වෙන් කරන්න ඕන. කාය ආයතනෙන් තමයි මුලින්ම මොකක් හරි අපිට සිග්නල් එකක් දීලා තියෙන්නේ. කාය ස්පර්ශයෙන් මොනවා හරි දැනিলা තියෙනවා. එතකොට ඒ දැනීමේ කොන්ද කියලා දෙයක් නැහැ. තියෙන තැනකුත් නැහැ. අල්ලලා බලන්න පුළුවන් දෙයක්කුත් නැහැ. ඒ තියෙන්නේ දැනීමක් විතරයි. ඒ දැනෙන දේ ගැන කල්පනා කරන්න ගිහිල්ලා නේද ආවෝ රිදෙන්නේ කොන්ද? මෙන්න මේ හේතු හින්දා ඒවම වෙන්නේ කියලා අපිට එනවා එක එක අදහස්. දැන් ඒක දකින්න ඒක මන ආයතනේ වැඩ. ඒක කාය ආයතනේ වැඩක් නෙවෙයි. ආය ආයතනෙන් දුන්නේ දැනීමට අදාළ මොකක් හරි සංඥා මාත්‍රයක් විතරයි. ඒ සංඥා මාත්‍රයට අනුව මන ආයතනෙන් තමයි දැන් කල්පනා කරන්නේ. එතකොට යම් විතක්කේති තම් ප්‍රපංචේති ගාවට පත් වෙනවා. මොකද්ද ප්‍රපංච වුණා කියන්නේ? මේ කල්පනා කරපු දේ අපි හිතෙන් හදපු දෙයක් හිතෙන් දැනගත්තා කියලා සිහිය නුවණ නැහැ. අපි ඒක අල්ලන්න පුළුවන් මොනවයින් හරි හැදිච්ච මේ ලේමස් නහර ඇටවලින් හැදිච්ච ශරීර කොටසක් බවට පත් කරලා එළියෙන් තියෙනවා, බාහිරෙන් තියෙනවා. දැන් ඕක කලේ මෝඩකමට නේද කියන එක පෙන්වන්න ඕන. ඒ කියන්නේ අර මන ධම්ම මනෝ විඥාන කියන තැන සිහිය නොවන නැති නිසා නේද අපි මේ මොනවයින් හරි හදිච්ච කොන්දක් ශරීරේ කොටසක් පැනෙන්නේ. ඒකට දැන් ඔන්න ඔතන සිහිය නොවන පිහිටනකොට හොඳට මෙනෙහි කළොත් මේ ශරීරයේ එක කොටසක්වත් අපේ ආයතන වලට අහු වෙලා නැහැ. අර සිද්ධියමයි වෙලා තියෙන්නේ. මූලික ආයතනකින් දීපු සංඥාව අනුව කල්පනා කරලා මන ධර්ම මනෝ විඥාන කියන තැන සිහිය පිහිටියේ නැතිනේ ශරීරයක් තියනවා කියලා පිළිගන්න තියෙනවා. එතනත් ඒක අවිද්‍යාවෙන්ම කරපු වැඩක් ඇත්ත ඇති ඇති නොදන්න කමට මෝඩකමටම පනෝපු දෙයක් කියලා. දැන් ඒක ඔය විදිහට අධ්‍යාත්ම ශරීරයටත් මේක ඇත්තටම ගොඩාක් ප්‍රායෝගිකව කරන්න ඕන එකක්. ඒක කරද්දී පුදුමාකාර අවබෝධිකුත් එනවා වෙනද නැති. මොකද අපි කඩන්න අමාරුම දෘෂ්ටිය තමයි මේ කය තියෙනවයි කියන එක. ඒකට එතනත් වෙනවා මේක මනසෙන් හදපු දේ නේද අපේ මෝඩකමට. ඔතන සිහිය නොපිහිටි හින්දම සිහිය නුවණ දෙක නොපිහිටි හින්දම නේද අපි ශරීරයක් මොනවයින් හරි හැදිච්ච ශරීරයක් පාර ආරන් තියෙන්නේ. ඒකත් මේ ආයතන වලට අහු වෙන එකක් නෙවෙයි කියලා නුවණක් ඒ. එතකොට ඒක අර හිතෙන් හදපු දේ හිත දැනගත්තා කියන තැන සිහිය නුවණ නැති නිසාම පනවගත්තු එකක්. එතකොට ඒ ශරීරයට ඇති ඕනම තැනක් දැනගත්තොත් බලන්න කල්පනා කරලා. ඒ සිද්ධියමයි එතන තියෙන්නේ. එතකොට අජත්ත රූපේ හැදුන හැටිත් පේනවා. බහිද්ද රූපේ හැදුන හැටිත් තියෙනවා. ඒ අපිට මේ ළඟදී දවසක එක මහත්මෙක් මේ සක්මන් භාවනාව කරද්දී ඔක යොදපු හැටි කිව්වා. දැන් මුලින් සක්මන් කරන්නේ අර කකුල වදින තැනට තමයි හොඳට සිහිය පිහිටන්නේ. අර කකුල පොළවේ ගැටෙන තැනටම සිහිය තියෙනවා. වෙන අරමුණු වලට හිත යන්නෙම නැහැ. දැන් අන්න ඒකයි මේකයි වෙනස බලන්න. දැන් ඒ සිහිය පිහිටීම තමයි අපේ නීවරණ යටපත් වීම. මොකද වෙන අරමුණු වලට හිත යන්නේ නැහැ. දැන් අර ගැටෙන තැනම සිහිය තියෙනවා. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ කකුලේ හැඩෙත් පේනවා. ඒක වදින පොළවේ ගතියක් දන්නවා. දැන් පේනවා කියන්නේ මේ ඇහැට නිවි අපි දැනගන්නවා. ඒ දැනීම එක. දැන් ඔන්න කකුල නැත්තම් යටිකසුල නැත්තම් ඒක වදින පොළව ගැන අදහස් වුණ දැන් මොනවද දෙයක් දැනගෙන තියෙනවා ලෝකෙට අයිති දෙයක්. මේක අරකට දාන්න අපි ඇත්ත දකින්න නම් බුදුරජාණන් වහන්සේ පෙන්වීම මොකද්ද ආයතන විදිහට දකින්න. දැන් ආයතන ටික වෙන් කරන්න. දැන් කකුල දිහා බලලා නෙමෙයි අපි ඇවිදිනකොට මේක දැනෙන්නේ. එහෙනම් දැනගෙන තියෙන්නේ ඔතන උදව් වෙලා තියෙන්නේ කාය ආයතනේ. කාය ආයතනෙන් දීපු ස්පර්ශය. ඒකට කාය ආයතනේ මොකද්දෝ දැනීමක් දුන්නා. ඒ දැනීම තුළ රූප තාම හැදිලා නැහැ. ඒකට අපි දැනීම අනුව දැන් මන ආයතනෙන් අන්න කල්පනා කරන්න පටන් ගන්නවා. කල්පනා කරනකොට තමයි කියන්නේ ආ ඔය කකුල පොළවේ ගැටෙනවා කියන සිද්ධිය. දැන් බලන්න මේ කල්පනා කළා කියන්නේ ආයි මන ධම්ම මනෝ විඥාන නේද? ඒක එහෙනම් අර බාහිර දෙයක ගැටෙන දෙයක්ද ඔය? නැත්නම් හිතෙන් අපිව දැනුවත් කළාද? ඒකට මේ මේ මන ධම්ම මනෝ විඥාන ගොඩක් මේ මෙතනත් ඇතිලා තියෙනවා. එතන අපිට අපි දක්ෂ උනේ නැති හින්දා සිහිය නුවණ පිහිටන්න. එහෙනම් නේද අර කකුලකුයි පොළවකුයි කකුලේ ගැටෙන පොළවක් අපි බාර ආරන් තියෙන්නේ. ඒ කියන්නේ අජ්ජත්ත කකුලක් බාර ආරන් බාහිර තියෙන පොළවක් බාර ආරන්. ඒකට අජ්ජත්ත රූපෙයි බාහිර රූපෙයි දෙකම එතන තියෙනවා. දැන් එතනත් මම මේ තාම කිව්වේ වෙන් කරලා බලන හැටි. ඒකට අජ්ජත්ත රූපෙටත් වෙනම බලන්න පුළුවන් බාහිර රූපෙටත් බලන්න පුළුවන්. දැන් ඔය දෙක ටිකක් කරගෙන යනකොට වෙලාවක් එනවා. දැන් අපි මේක ඉතියේ තියෙන රූපේ කිව්වත් බලනකොට මේ හිතෙන් හදපු එකක් දැනගෙන එතන සීයනවන නැති හින්දායි බාහිර රූපේ ගැන කතා කරලා තියෙන්නේ. ශරීර රූපෙටයි තියෙන අජ්‍යත් රූපේ ගැන කියනකොට ඒත් හිතෙන් හදලාම එළියේ තියලයි කතා කරලා තියෙන්නේ. එහෙනම් මේක එහෙම වෙන් කරන්න අවශ්‍ය නැහැ නේ. අජ්‍යත්ත වේවා බහිද්ද වේවා එහෙම බෙදන්නේ එළියේ තිබ්බට පස්සේනේ. එළියේ තිබ්බේම ඇයි?
හිතෙන් හදපු දේ හිත දැනගත්තා කියන තැන සිහිය නුවණ නැති හින්දා මේ මන ආයතනෙන් කරපු වැඩක් කියන එකට සිහිය නුවණ පිහිටියේ නැති හින්දා දැන් ඔන්න ওই මට්ටමට එනකොට අජත්ත වේවා බහිද්ද වේවා මෙතන වෙලා තියෙන්නේ අර ආයතනකේ මූලික ආයතනකෙන් දීපු සංඥාවක් ගැන කල්පනා කරලා ඒක ප්‍රපංචයක් බවට පත් කරලා යන් ඉතක්කේති තම් ප්‍රපංචේති යන හිතෙන් හදපු දේ හිතෙන් දැනගත්තා කියන තැන සිහිය නුවණ පිහිටියේ නැති නිසාම අපි අජත්ත හෝ බහිද්ද හෝ කියලා පනෝලා. එතකොට ඒක අජත්ත බහිද්දද කියන එක අපිට ප්‍රශ්නයක් නෑ. මෙන්න මෙතන මෝඩකම හින්දා ওই දෙක තමයි අහුවෙලා තියෙන. එහෙනම් බලන්න පුළුවන් ඕනම රූපයකට. එතකොට Tamanට පේනවා දැන් අපිට වෙන් කර කර බලන්න ඕනේ මේක අජත්තද බහිද්දද කියලා. මේ ආයතනකේ මූලික ආයතනෙන් දීපු සංඥාවට මන ධම්ම මනෝ විඥාන චිත්තචෛතසික ගොඩක් වැඩ කරලා චිත්තචෛතසික ගොඩ හිත ඇතුලේ සිද්ධියක් මිසක් බාහිර රූපවලට අදාළත්වයක් නැහැ. ඒ අදාළ කලේ සම්බන්ධ කලේ අපේ මෝඩකමට. එන්න ඔතන සිහිනුවන පිහිටනකොට දැන් අජ්ජත්ත බහිද්ධාවා කායේ කායනුපස්සී විහෙරති කියන එක කෙරෙන මට්ටමකට එනවා. හැබැයි මම ආයෙ මතක් කරනවා එතෙන්ට එකපාරට පණින්න එපා. එතෙන්ට එන්නේ අර දෙක වෙන වෙනම ටිකක් ප්‍රගුණ කිරීම තුල. මේ කායනුපස්සනායේ පිළිවෙලක් තියෙනවා මේ ආර්ය මාර්ගෙදී. ආර්ය මාර්ගය කියන්නේ ලෝකෙන් එතර වෙන මාර්ගය. මේකෙදි පැහැදිලිව පේනවා ඇති වෙනදා හුණ ලෝකෙට දැන් අහුවෙන්නේ නැහැ. හිතෙන් හදපු දේ හිත දැනගත්තා කියන තැනක සිහිනවන පිහිටනවා. පැහැදිලිද? තෙරුවන් සරණයි.
එහෙමයි එහෙමයි.
ඔව් අනික කල්ලා මිත්‍රෙන්ට තවස්ථාව තියෙනවා එක තියෙන මම ශ්‍රීමති මහත්මියට වෙන්න ඊට පස්සෙ සේන මහත්මයාට කියන්න පුළුවන් මේ ප්‍රශ්නයක් එහෙම තියෙනවා නම් මේ තමත් වැදගත් දේශනාවකට පසු.
තෙරුවන් සරණයි. බොහොම පිං කොග්ගලගේ මහත්මයා පහුගිය දිනවල මමත් ඔය සම්බන්ධ ධර්මදේශනාවලට සවන් දුන්නා ගෞරවනීය ස්වාමින් වහන්සේගේ මේ මමත් ඔය තැන අවබෝධ කරගැනීමේ උත්සාහයක යෙදෙනවා කියලා කියන්න පුළුවන්. ඒ කියන්නේ ඔය ආකාරයට සම්මා දිට්ඨියකට ඇවිල්ලා ඊළඟට ස්කන්ධයන් දිහා බලන්න යන්න ඕන කියන අදහසක් තමයි මගේ හිතේ තියෙන්නේ. එතකොට ඔය ඇසෙන් කනින් නාසයෙන් දිවෙන් කයින් මනසින් ගන්න අරමුණු වලින් හැදෙන උපාදානස්කන්ධයක් නේද ඇති වෙන්නේ? මේ උපාදානස්කන්ධය දුකට හේතුවක් නේද? ඒ දුක නැති කරන්න ඕනේ කියන අදහසක් ඇති කරගෙන ඊළඟට උපාදානස්කන්ධ වෙන් කර කර බලන්න ඕනේ කියන අදහසක් තියෙන්නේ. මම ඒ ගැන ඒ සඳහා යම් යම් අරමුණු එන වෙලාවලට දවසට කීප වතාවක් හෝ ඒ අරමුණක් දිහා බලන්න පුරුදු වෙන උත්සාහයක් තමයි කරන්නේ. එතකොට ඒ යම්කිසි අරමුණක් ආවහම අරමුණ ආව අරමුණට අර ඔබතුමා පැහැදිලි කරා වගේ මේ මනසින් ඇතිවෙච්ච අරමුණක් මේ අරමුණ බාහිර රූපයට සම්බන්ධ කිරීම නිසා තමයි උපාදානයක් ඇති වෙන්නේ, ප්‍රපංච ඇති වෙන්නේ කියලා ආදී වශයෙන් බලන එක තමයි මමත් කරන්නේ. අද පැහැදිලි කිරීම බොහොම පැහැදිලි. ඒක නිසා ප්‍රශ්නයක් නම් නැහැ. දැනට මම නවතිනවා. තෙරුවන් සරණයි.
දැයි තෙරුවන් සරණයි. ඒක තමයි මම කියන එක ප්‍රායෝගිකව යෙදෙන්න හුඟක් ගැටලු විසඳෙනවා. හැබැයි මම එක දෙයක් මතක් කරන්න ඕන. මම මේ ස්වාමින් වහන්සේලාට මුකුත් මේ අගෞරවයක් කරන්න නෙමෙයි. මම ඇත්තටම ගාක් ස්වාමීන් වහන්සේලාට ගොඩාක් ගරු කරනවා. හැබැයි මෙතන නම් මේ පෙන්නලා දෙන එකේ අර සමහර විට ওই වචන වලින් කියන දෙයට වඩා පොඩි වෙනස්කමකුත් තියනවා කියන එකත් මම මතක් කරන්න ඕන. මේක මේ ප්‍රායෝගිකව යෙදෙනකොට ඒක දකින්න පුළුවන් දෙයක්. මම මේ කියන්නේ වෙන ස්වාමීන් වහන්සේ නමක් කියන දෙයක් නෙවෙයි. මේක මම දැක්ක මම අවබෝධ කරගත්තු දේ මම කියන්නේ. කියන්නේ ඥානම් පස්සම්පැත්තෙන් හැබැයි ධර්මයට ගලපනවා. කවුරුවත් කියපු හින්දා කියන දෙයක් නෙවෙයි. ඒ හින්දා හැබැයි මම බොහොම ගරු කරනවා ගොඩාක් ස්වාමින්වහන්සේලා. මට උපකාරී වෙලා තියෙනවා මේ දැක්මට එන්නේ. ඒ ගෞරවය තියාගෙන අපි කතා කරමු. මොකද අපි ධර්මය දකින්නනේ අපි කතා කරන්නේ. එතකොට දැන් මෙතන මං පැහැදිලිව වෙන් කරන්න හදන දෙයක් තමයි අර එළියේ රූපය කියන කතාව. අපේ ජයන්ත මහත්මයා තියමු කළා මේ බාහිර දෙයක් ගැන කතා කරන එක කිසිම මේකට අදාළ නැහැ කියලා මං කියන්නේ. කිසිම අදාළත්වයක් නැහැ. අපි කතා කරන්නේ අපි යම් කිසි දෙයක් දැනගත්තද ඒ දැනගත්තේ කොහොමද කියන දෙයක්. තමන් යම් කිසි දෙයක් දැනුවත් වුණාද ඒ දැනුවත් උනේ කොහොමද? ඔක බලන්න තමයි මම දකින්නේ බුදුරජාණන් වහන්සේ. එතන ආයතන වශයෙන් බලන්න. මොකද ආයතන නැතුව අපිට දැනුවත් වෙන්න බෑ. අද විඥානයක් පහළ වුණත් ආයතනයක් හරහමනේ පහළ වෙන්නේ විඥානේ. එහෙමනම් මේ ආයතන පිරිසිඳ දකින්න. මොකද මේ සලායතන වලින් සකස් කරපු ලෝකෙක අපි ජීවත් වෙන්නේ. එතකොට එතන ආයතන විදිහට දකින්න මොකක් හරි දැනගත්තු ගමන් මට පේන්නේ ආයතන දෙකයි. මේ දෙවෙනි එක හැමතිස්සෙම මන ආයතනයි. මූලික ආයතනෙන් අපිට යම්කිසි සංඥාවක් උපද්දලා දෙනවා. එහෙනම් වර්ණ සංඥාව, කණෙන් ශබ්ද සංඥාව, ඒ විදිහට ආසෙන් ගහන සංඥා, දියෙන් රස සංඥා, කයෙන් පොට්ටබ්බ සංඥාව. දැන් අපිට මූලිකව හිතෙනවා මේ සංඥාව ඇති වෙන්න එළියේ දෙයක් තියෙන්න ඕන. ඊළඟට මේ අපේ අජ්ජත් ආයතනේ තියෙන්න ඕන. ඒ කියන්නේ දැන් ප්‍රශ්න කරන්න පුළුවන්. දැන් ඇහැ තියෙන්න ඕන. ඉතින් ඇහැට තනියෙන් මේ වර්ණ සංඥා හදන්න බෑනේ. එළියේ රූපයක් තිබුණ නැත්තම් කියලා ඒ පැත්තෙන් අපිට සාමාන්‍ය අර තර්කය එනවා. දැන් මං කියන්නේ එතන ඒක ලෝකෙට අයිති සත්‍යක්. මොකද අපි ඔය ඇහෙන් ප්‍රතිබිම්බ හැදෙන හැටි අපි ලෝකෙට අයිති පැත්තෙන් කතා කරන්නේ. ඇහක් තියනවා, ඇහැයි මෙහෙම කාචයක් තියනවා, කාචේ ආලෝක කිරණ ඇවිල්ලා වදින්න ඕන, ඕකෙන් මෙන්න මෙහෙම ප්‍රතිබිම්බයක් හැදෙන්න ඕන. ඉතින් අර බාහිර හේතු නැති වුණා නම් ඕක වෙන්න බෑනේ. ඒක වැරදි කියනා නෙමෙයි, ඒක ඇත්තක්. ඒක ඇත්ත වුණාට අපි මේ දකින ඇත්තට ඕක අදාළ කරගන්න එපා. මොකද අදාළ නැහැ. ඇයි? අපි දැනගන්නේ එක පැත්තකින්. දැන් මේ මට්ටමින් ගත්තත් එතන මොනවා හරි හේතු ප්‍රත්‍යයන් යෙදිලා සකස් වෙන දෙයක් තියෙනවා. ඒ සකස් වෙන දෙයට අපි දැනට කියමු, මේ වචන වරදින්න පුළුවන්, මම මේ අදහසක් ගන්න විතරයි, වර්ණ සංඥාව කියන එක. ඇහැ උපද්දලා දෙනවා වර්ණ සංඥාව. එතකොට ඔය උපද්දලා දෙන දේ එළියේ තියෙන එක කිව්වොත් වැරදීනේ. මේ පද්දපු දෙයන්නේ හේතුන් නිසා හටගත්තු ඵලයක්. ඵලය කියන්නේ හේතුව නෙමෙයිනේ. ඒ කියන්නේ මම ඔක තව ටිකක් තේරෙන්න අපි හිතමු කණ්ණාඩියේ ප්‍රතිබිම්බයක් ඇති වෙනවා කියලා කණ්ණාඩියක. දැන් අපි ප්‍රතිබිම්බය දිහා බලාගෙන කිව්වොත් මේ ප්‍රතිබිම්බය එළියේ තියෙන රූපයමයි කියලා එතන වරදක් තියෙනවනේ. ප්‍රතිබිම්බය කියන්නේ රූපයක් නෙවෙයි. ඒක නිකන් සටහන් මාත්‍රයක් විතරයි. ඊළඟට ප්‍රතිබිම්බය කියන්නේ කණ්ණාඩියක් නෙවෙයි. එතකොට නොය ඇහැ උපද්දලා දෙන වර්ණ සංඥාව කියන වචනේ යොදපු දේ ඇහත් නෙමෙයි, බාහිර තියෙන දේත් නෙවෙයි. දැන් අපේ හිතට දැනගන්න පුළුවන් මොකද්ද? ඒ වර්ණ සංඥාව උදව් කරගෙන තමයි හිත කල්පනා කරන්නේ. ඒකට එතන හිතේ වැඩ කරන්න උදව් වෙනවා. මේ ඇහැ උපද්දපු වර්ණ සංඥාවත් එක පැත්තකින් උදව් වෙනවා. ඊළඟට අර තිබුණ පෙර අද්දකීම් පෙරසුරත් උදව් වෙනවා. එතකොට ඕවා ප්‍රත්‍ය වෙලා අලුත් දෙයක් හිත සකස් කරනවා. ඒක තමයි ධම්ම කියන දේ. එතකොට හිතට අරමුණු වෙන්නේ ධම්ම කියන දේ. දැන් බලන්න ධම්ම කියන දේ අර ඇහැ උපද්දපු වර්ණ සංඥාවක් නෙමෙයි, අපේ තිබුණ පරණ පෙර අද්දකීම් ටිකක් නෙමෙයි. ඒවා ප්‍රත්‍ය වෙලා තියෙනවා. ඒවා උදව් වෙලා තියෙනවා. හැබැයි මේ සකස් වුණ ධම්ම කියන දේ තමයි දැන් මනසට අරමුණු වෙන්නේ. එතකොට මන ධම්ම ඕක තමයි මේ මනෝවිඤ්ඤාණයෙන් දැනගන්නේ. එතකොට මේ දැනගන්න දේ කවදාවත් බාහිර දෙයක් නෙවෙයිනේ. ඔන්න ඔතන සිහිය නුවණ පිහිටන්න. හිතෙන් හදපු දේ හිත දැනගත්තා. ඒක එතකොට ඒ දැනගැනීම දැන් කොහොමවත්ම බාහිර ස්වභාවයකට අයිතිද? හිතේ පැත්තෙන් බැලුවොත් මන ධර්ම මනෝවිඥාන ක්‍රියාකාරීත්වයක් විතරයි. එතකොට අපේ මෝඩකමට නේද ඕක දැන් බාහිර දෙයකට අපි සම්බන්ධ කරන්නේ. එතකොට බාහිර දෙය කියන එකක් දැන් අපේ ආයතනවලට අහු වෙලා නැහැ. හිතෙන් හදපු දෙයක් නම් හිත දැනගෙන. අනේ එතෙන්ට සිහින වන පිහිටන්න කියන එකයි මම කියන්නේ. එතකොට අපි මෙච්චර කල් මේ එළියේ රූපයකට සම්බන්ධ කළේ අපේ මෝඩකමට නේද? ඇත්ත ඇති හැටි නොදන්නකමට නේද? කියන සිද්ධිය හිතට මතක් කරලා දෙන්න. ඒකමයි මං කිව්වේ අර හීනයක් දැක්කා. හැබැයි හීනේ බව ඉනේ ඇත්ත කරගෙන ජීවත් වෙනවා. ඒ කියන්නේ ඇත්ත කරනවා කියන්නේ බාහිරේ ඒවා තියනවා කියන එක පිළිගන්නවා. එහෙම කරන්න බෑ. මොකද මං කියන්නේ හිතෙන් හදපු දෙයක් හිත දැනගෙන. ඔක නිකන් නාම මාත්‍රයක් විතරයි. මොනවෙන් හරි හැදිච්ච දෙයක් වෙන්නේ නෑ. අපිට කවදාවත් අල්ලලා බලන්න බෑ මේ හිතෙන් හදපු දේ. එතන ඒක රූපයක් නෙවෙයි. තව විදිහට කිව්වොත්. හිතේ චිත්තචෛතසික ගොඩක් විතරයි. ඒක සිතුවිලි මාත්‍රයක් විතරයි. කියන මට්ටම. එතකොට දැන් මෙතන මම මේ කියන්න ගත්තේ අර බාහිර දෙයක් තියනවා දෙයක් තියෙනකොට සතර මහා ධාතුව තියෙනවා ඒකට හිතෙන් උපාදානයක් හැදුවා ඔය දෙක සම්බන්ධ කළා නේද කියන පැත්තකින් විස්තරයක් තියෙනවා මම මේ ඊටත් වඩා පොඩි වෙනස් විදිහකට මේ පෙන්වන්නේ දැන් බාහිර සතර මහා ධාතුව කියලා දැනගන්න අපිට ආයතනයක් නැහැ ඒක කොහෙන්ද ගත්තේ? දැන් මේක ප්‍රායෝගිකව කරන්න නෙමෙයි මම මේ නිකන් අපේ දැනුමට සාකච්ඡාවට ගන්න එක. ප්‍රායෝගිකව කරන දේ මම ඉස්සෙල්ලා බොහොම පැහැදිලි කළා. ආයතන දෙක වෙන් කරන්න. හිතෙන් හදපු දේ හිත දැනගත්තා කියන ඇත්ත පෙන්වන්න. එතකොට ඕක බාහිර ලෝකෙට දාන්න යන්නේ නැහැ. ඊළඟට මම මේ කියන්න හැදුවේ ඔය එළියේ තියෙන දෙයක් ගැන කතා කරනකොට අනිත් පැත්තට අහන්න. ඔය එළියේ තියෙන දේ දැනගත්තේ මොන ආයතනෙන්ද? සතර මහා ධාතුව හරිගෙන දැනගත්තේ මොන ආයතනෙන්ද? මොකද අපිට ආයතනයක් නැතුව දැනගන්න විදිහක් නැහැ. අපි හිතමු දැන් පඨවිය තියනවා කියලා. පඨවිය කියන්නේ තද ගතියනේ නේද? තේජෝ කියන්නේ රස්නේ ගතිය වෙන්න පුළුවන්. ඒතර ඒවා උපාදාය රූප විදිහටත් පෙන්නවා සතර සතර මහා ධාතු විදිහට ඒවයි උපාදාය රූප තියෙනවා අය වර්ණ ගන්ධ රස ඕජා කියලා. දැන් ඔය කියන ඒවා ඇත්තටම එළියේ තියනවාද කියන ප්‍රශ්නේනේ ඔතන එන්නේ. මම මේක දැන් මේක මෙතෙන්ට අපේ ප්‍රායෝගික මාර්ගයට මේක අදාළ නැහැ. හැබැයි ඒක දැනුමට උදව් වෙනවා. මොකද ඔය දැනුම හින්දාම අපි ආයෙ පටලෝ ගන්නවා මේක. මේ එළියේ මොනවද තියෙනවා මේ අපි වෙනස් දෙයක් හදලා ඒ වදිහා බලලා දැනගන්නවා කියන පැත්තකට යනවා. ඒ පැත්තෙන් මේක බලන්න එපා කියන එකක් මම මේ මතක් කරන්නේ. අපි බලන පැත්තට එන්න ඕන. අපි දෙයක් දැනගත්තා නම් දැනගත්තේ කොහොමද? ආයතනවලින්. ආයතනේ හැකියාව මොකද්ද? ආයතනේ කෘත්‍ය මොකද්ද? ආයතනේ අපිව මුලා කරන්නේ කොහොමද කියන දෙකයි අපි වෙන් කරන්න ඕන. දැනට අපි ඉන්නේ මුලාවේ. අපි පෙන්වන්න ඕන මේ බුද්ධ දේශනාවට අනුව මේකේ ඇත්ත ගතිය. ආයතන කෘත්‍ය මොකද්ද? එතකොට අපි අර මුලාවෙන් මිදෙනවා මේකේ ඇත්ත ඇති හැටි දකිනකොට. ඒකයි ඥානං පස්සෙන් යථා භූතං කිවි. ඉතින් එතෙන්දී අර දැන් ඔයගලන්ට නිකන් හිතලා බලන්න පුළුවන් අර සතර මහා ධාතුව ඔය එළියේ තියෙන සතර මහා ධාතුව. අපි හිතමු ඔය ළඟ තියෙන මොකක් හරි මේසේ ගන්නකො. දැන් මේසේ අපිට හිතනවා පඨවි කියලා. කොහොමද පටවි තියෙනවා කියලා දැනගන්නේ? අපිට අනිවාර්යෙන් ඔක අල්ලලා බලන්න වෙනවා නේද? ඇහැට දැනගන්න බෑනේ පටවි, කනට දැනගන්න බෑ, නාසයට දැනගන්න බෑ, දිවට දැනගන්න බෑ. ඒතකොට කාය ආයතනෙන් තමයි දැනගන්න තියෙන්නේ. එහෙනම් අපි ඉසිදම අත තිබ්බා කියලා. දැන් අත තිබ්බොත් තදයි කියලා දැනගන්නවා. දැන් මේ දැනගත්තු ගතිය කොහාටද අයිති බලන්න. අපේ විඥානිකෙන් නේද දැනගත්තේ තදයි කියන එක. ඒක බාහිර රූපේට අයිති කියන්න පුළුවන්ද? නැත්තම් විඥානකින් දැනගත්තු ස්වභාවයක්ද? ත්‍රෝක ටිකක් නොවනින් බැලුවොත් මේ පටවි කියන තද ගතියක් අපේ හිත දැනගත්තු ගතියක් නයි. විඥානකින් තොරව පටවියක් ගැන කතා කරන්න බෑ. ඒකට ඒකත් මේ සිතෙන්ම දැනගත්තු ගතියක්. මේක මේ මං මේ ඔය ප්‍රායෝගිකව කරන එකට මේවා සම්බන්ධ කරගන්න එපා. මේක වැඩිපුර දැනුමකට කතා කරන දෙයක්. අපි ඊට වඩා යන්න ඕන ප්‍රායෝගික පැත්තට. ප්‍රායෝගික පැත්තේ බලන්න ඕනම එළියේ තියෙන දේවල් දැනගත්තා නම් ආයතන දෙකයි තියෙන්නේ. ඒ ආයතන දෙක වෙන් කරන්න හැම ආයතනේ මන ආයතනේ. ඒතර මන ආයතනෙන් තමයි රූප සම්බන්ධව දැනගන්නේ. ඒකට උදව් වෙනවා මූලික ආයතනේ උපද්දලා දෙන සංඥාවයි අපේ තියෙන පෙර ඇසුරයි. පෙර අද්දකීම් ටිකයි. ඔය දෙක එකතු කරලා තමයි අර ධම්ම කියන එක සකස් වෙන්නේ. ඒ ධම්ම කියන එක තමයි මනසට අරමුණු උනේ. ඒ බව තමයි මනෝවිඥාණයෙන් දැනගත්තේ. ඒකට ඒ දැනගැනීම තනි කරම හිත ඇතුලේ වැඩක්. ඒක බාහිර දේකට කිසිම සම්බන්ධයක් නැහැ. එතකොට අපි ওই බාහිර දේ තියනවද නැද්ද තියෙන්නේ මොකද්ද කියන එක නෙමෙයි හොයන්න ඕනේ. මේ දැනගත්තු ස්වභාවය ඒක හටගත්තේ. දැන් අපි මෙච්චර කල් එළියේ තියනවා කියලා දැනගත්තු එක නිකම්ම නෙමෙයි. ඒක මේ පැත්තේ හේතුප්‍රත්‍යක්. හේතුප්‍රත්‍ය කියන්නේ අවිද්‍යාව මතයි අපි එළිය රූපයක් පනවලා තියෙන්නේ. එතකොට බාහිර රූපයක් ගැන කතා කරනවා නම් මේ අවිද්‍යාව එක්කමයි කතා කරන්න වෙන්නේ. මුලාව එක්කමයි. ওই මුලාව යෙදුන්නේ නැත්නම් මොහම රූපයක් උපදින්නේ නැහැ. තියෙන එක නැති වෙනවත් නෙමෙයි. උපදින්න හේතු නැහැ. කියන අන්නේ ධර්මතාවයේ පේන විදිහට මේක පෙන්වන්න කියන එක තමයි මම මේ කියන්න උත්සාහ කරන්නේ. පැහැදිලි නැත්නම් තව මේ ප්‍රශ්න කරන්න අදහස් දක්වන්න. තෙරුවන් සරණයි.
මේ කල්යන මිත්‍රින් තව තියනවාද මේ පිළිබඳව කරුණාවෙන් විමසන්න? නම් කියලා කිව්වොත් ඉතින් කට්ටිය මොකක් හරි කියන්න වෙනවනේ. මම එහෙම නොකියනනම් ඒ නිසා ජෙනුවින්ලි ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න, අදහසක් තියෙනවා නම් කියන්න.
තෙරුවන් සරණයි. ඇත්තටම කොග්ගගේ මහත්මයා අප්‍රමාණපින් මේ හොඳ තැනකට ආවා කියලා හිතෙනවා. අපිට දැන් විදර්ශනාව ඉදිරියටම ගෙනියන්න දැන් ඔතනින් ඊළඟ පියවරක් පොඩ්ඩක් පැහැදිලි කරලා දෙනවා නම් හොඳයි කියලා හිතෙනවා. තෙරුවන් සරණයි.
ඔව්, මේක දැන් මේ ඉදිරියට ගෙනියන්න නම් අපි දැන් මේ කායානුපස්සනාවේ ප්‍රතිඵල ලැබුවද කියන එක බලන්න වෙනවා. ඒ සතිපට්ඨාන සූත්‍රය අනුව දැන් මෙතන ඇත්තටම මේ සමුදය වය බැලීමක් මේ පෙන්වන්නේ. අජ්ජත් රූපේයි බහිද්ද රූපේයි අජ්ජත් බහිද්ද පොදුයි. එතකොට මේක හටගත්තේ කොහොමද? හටගන්න මෙන්න මේ හේතු හින්දා. මේ හේතු නැත්තම් හටගන්න විදිහක් නැහැ. ඒකද මේක තමයි මම පටිච්ච සමුප්පාද ධර්මයේ විදිහට දකින්නේ. ඉනස්මෙන් සති ඉදං හෝති, ඉනස්මෙන් අසති ඉදං නහෝති. එතකොට අපිට මේ තාක් බාහිර රූපයක් හමු වෙනවද? ඒ හැම වුණේ අවිද්‍යාව මතමයි. ආයතන ගැන සිහිය නුවණ පිහිටිය නැති නිසාමයි කියන අනවයි ප්‍රත්‍යක්ෂ ඥානෙ එන්න ඕන. ඒ වගේම අපිට අජ්ජත් රූපයක් අහු වෙනවද? ඒ කියන්නේ මේ ශරීරයේ කියන දෙයක් අහු වෙනවද? ඒක උපදින්නේ අවිද්‍යාව මතමයි. අවිද්‍යාවෙන් තොරව ශරීරයක් ගැන කතා කරන්න බෑ. එහෙනම් ඔතන ඒ සමුදයේ යෙදුන්නේ නැත්නම් ඔය රූප එකක්වත් උපදින්න විදිහක් නැහැ. මොකද සමුදේ එක්කමයි රූපය ගැන කතා කරන්නේ, ඵලය ගැන. එතකොට ඊළඟට ඔක අජ්ජත් බහිද්දව බලනකොට මේකේ එන්න ඕන අර සතිපට්ඨානෙ කියන නචකින්චි ලෝකේ උපාදීයති මත්තමට. තවත් උපාදාන කරන්න කිසිවක්ම පිහිටන්නේ නැහැ. බාහිරේ පිහිටන්නත් බෑ, අජ්ජත්ව පිහිටන්නත් බෑ. හැබැයි පිහිටනවා නම් තේරුම් ගන්න තාම අපේ කායනුපස්සනාව සම්පූර්ණ නැහැ. මේ සතිය පිහිටින්න. එතකොට අපිට කරන්න ගොඩාක් දේවල් තියෙනවා මෙතන. ඒකයි මේ දැන් කතා කරන තරම් මේක ලේසි නෑ මේක ප්‍රායෝගිකව කිරීම තුළ එන අවබෝධ ටිකක් තියෙනවා. එතකොට ඒ අවබෝධය එන්න ඕන අර තව වචන ටිකක් තියෙනවානේ. යාවදේව ඥානමත්තාය පටිච්චති මත්තාය අනිශ්චිතෝච විහෙරති නචකින්චි ලෝකේ උපාදීයති. එතකොට මේ අනාගතයේ ඥානය පිණිස ඥානමත්තාය පටිච්චති මත්තාය එළඹ සිටිච්චියක් පිහිටන්න ඕන. අනිශ්චිතෝච විහෙරති. අනිශ්චිත කියන එකේ තේරුම නිශ්චිත. නිශ්චිත කියන්නේ අසුරු කරගෙන. අනිශ්චිත කියන්නේ අනිශ්චිත කියනකොට අසුරු වෙන්නේ නැහැ. මොනවාද මේ කය කියන එක? يعني රූප ලෝකේ කිසිවක්ම අසුරු නොවන මට්ටමකට ආවොත් ඔන්න දැන් කායනුපස්සනාව සම්පූර්ණයි. එතනින් මෙහා අපි රූපවලට අහු වෙනවා නම් තාම අපේ සිහිය නුවණ එතන යෙදිලා මදි. මොකද ඒ අහු වෙන හැම රූපයක්ම විද්‍යාව මත එළියෙන් තියපු ඒවා. අර වතුරේ හදපු බල්ලෝ වගේ. ඒක අපි යන්න ඔය ඔතන පිහිටලා හිටින එළඹ සිටි සිහියක් වෙනකන් මේක යෙදෙන්න වෙනවා. එතකොට මේ විදර්ශනාව කොච්චර දුරට යන්න තියනවද කියන එක ගැන අදහසක් ගන්න පුළුවන්. ඒක තමන් ඉන්න මට්ටම තේරුම් ගන්න. එතකොට අර දලුගත්ත මහත්මයා කිව්වා වගේ දැන් අපි මේක දැනගත්තට එතන තාම පිහිටලා නැහැ. පිහිටලා ඉන්න නම් මේකේ යෙදිලා මේක දකිනකොටම අපිට අනිත් පැත්තට මතක් කරගන්නවත් පුළුවන් නම් බලනකොට රැවටුණාට කමන්නේ නැහැ. ඒකම අනිත් පැත්තට නෑ. උතන තියෙන මේ හිතෙන් හදපු දේ හිතෙන් දැනගෙන නේ ඔක ඉලියේ තියනා කියලා බාරගත්තේ මෝඩකමතනේ කියන එක සිහි කරන්නවත් පුළුවන් මට්ටමකට එනකන් අපිට මේක පුරුදු කරන්න වෙනවා. මේ විදර්ශනය කරන්න වෙනවා. ඉතින් එතනින් එහාට තියෙන ටිකක් ගැඹුරුයි. දැන් ඒක බලන්න මේක අපිට සාකච්ඡා කරන්න පුළුවන්. දැන් ඔය මං කඩන්න කිව්වේ මං අර පියවර තුනකට බෙදුවනේ. මූලික ආයතනෙන් දැනගන්න එක එකක්. ඒක ගැන හිතෙන් කල්පනා කරන එක දෙවෙනි එක. ඕක ප්‍රපංචයක් කරලා එළියෙන් තියෙන එක තුන්වෙනි එක. ඔය දැන් තුන්වෙනි මුලාව කඩන එකට තමයි මේ ටික කිව්වේ. ඒ කියන්නේ රූප ලෝකයක් හදන විදිහ. අජත් වේවා බහිද්ද වේවා. ඉතින් ඒ රූප ලෝකේ ඇත්ත දකින්න තමයි කායනුපස්සනාව තියෙන්නේ. එතකොට එතනින් එහාට යන්න වෙන්නේ ඉතින් මේ හිතට මේක හැදෙන්නේ කොහොමද කියන පැත්ත වෙනම බලන්න තියෙනවා. ඒ පැත්තේ අපිට දැනට වැටහෙන විදිහක් තමයි අර දැන් අපි ඇහෙන් හදලා දීපු වර්ණ සංඥාව ගැන මේ කල්පනා කරනවා. කල්පනා කරනකොට පෙර අද්දකීමක් උතෙන්ට ආරම්භ තියෙනවා. එක පැත්තකින් බලන්න පුළුවන් පෙර අද්දකීම අතීත දෙයක්. මේක දැන් තියෙන්න බෑනේ. මේ නිරුද්ධ වුණ අතීතයක් නේ දැන් අපි ප්‍රත්‍යක්ෂක් දෙන්නේ. තියෙන පැත්තෙන් එතන පෙන්වන්න පුළුවන් එක විදිහක්. අනිත් පැත්ත තමයි දැන් මන ආයතනේ වැඩ කරනකොට චක්කායතනේ නෑනේ. චක්කායතනේ නිරුද්ධයිනේ. එහෙනම් නිරුද්ධ වුණ ඔබේ වර්ණ සංඥාව කියන එක මේ ඇහත් නැහැ, රූපෙත් නැහැ, චක්කු විඤ්ඤාණෙත් නැහැ නේ මන ආයතනේ හට ගන්නකොට. එහෙනම් ඊතරත් මේ නිරුද්ධ වුණ දෙයක් මේ කියලා නොදන්නකමට අතීතයේ ගෙවිලා ගිය දෙයක් කියලා නොදන්නකමට දැන් ප්‍රයත්නක් දීලා නේද මෙතන පෙන්නන්නේ කියලා තමයි මේ බලන්න පුළුවන් එක එක පැති පෙන්නුවේ. හැබැයි ඕකේ තව තව ඒවා තියෙනවා ඒ වගේ. ඔයයි හේතුඵල විධිමේ සකස් වෙන හැටි බලන්න පුළුවන්. ඉතින් ඊට කලින් මම කියන්නේ අපේ තියෙන ප්‍රධාන කෙලෙස් ටික කඩන්න ඕන. අපේ තියෙන කෙලෙස් තමයි මේ කාම ලෝකයට අයිති කෙලෙස්. කාම ලෝකේ කියන්නේ මේ ආයතන පහට අහු වෙන රූප එළියේ තියෙනවා. ඒව පස්සේ ලෝණ එකනේ මේ කාම ලෝකය කියන්නේ. කාම වස්තු කියලා අපි හදාගෙන තියෙන්නේ මේවෙන් අල්ලන්න පුළුවන් අහු වෙන බාහිර තියෙන දේවල් කියලා විශ්වාස කරන ගතිය. ඒතට ඒක කෙලෙසක් මත පිහිටපු දෙයක්. මේ ලෝකේ ඇත්ත ස්වභාවය නෙමෙයි. අපේ කාම ලෝකෙට අදාළ කෙලෙස් යෙදෙන හින්දාමයි අපි මේ ආයතන වලින් දැනගන්න පුළුවන් දේවල් එළියේ තියෙනවා කියලා ඒව පස්සේ එළවන්නේ. ඒක අන්නේ කෙලෙස් කැඩෙනකන් මේ හොඳට මේ කියපු ටික බලන්න වෙනවා. ඇත්තටම ඔක ගැඹුරටම දැක්කොත් මං හිතනවා ඒ කියන්නේ රූප ඒ කියන්නේ ආය කාමලෝක වලට වෙන මට්ටමට යනකම් වඩන්න පුළුවන් දෙයක්. ඒ කියන්නේ අනාගාමීනකම් වඩන්න පුළුවන් දෙයක් කියලා. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි මහත්මයා. මේ තවත් පොඩ්ඩක් පැහැදිලි කරගන්න ඕනේ ධර්මච්ඡන්දේමයි යහන්නේ සමා වෙන්න කරදර කරනවට. මහත්තයා දැන් ඔබතුමා කිව්වා හේතුඵල බලන්න කියලා. එතකොට හේතු කියලා කියනකොට අපිට පුළුවන් බලන්න මේ අභ්‍යන්තර ආයතනෙට බාහිර වස්තුවක් ගැටීමක් ගන්න පුළුවන්. එහෙම නැත්නම් දැන් ඇසෙත ලැබුණු වර්ණ සටහනයි පෙර ඇසුරයි එකතු වෙලා ඒ නිසා ඇතිවෙන ධර්ම සංඥාවක් ඇති වෙනවා කියලාත් ගන්න පුළුවන් හේතු වශයෙන්. ඒ දෙකම හරියද? එහෙම කොයි එකද කරන්න ඕනේ? තේරුම් ගන්න.
මෙහෙමයි. ඕකේ. දෙකම හරියි. හැබැයි ඔතන අපි අඳුර ගන්න ඕන පූර්ව ප්‍රතිපදාව මොකද්ද? ආර්ය ප්‍රතිපදාව මොකද්ද කියලා. එතකොට බාහිරෙන් හේතු හොයන තාක්කල් අක පූර්ව ප්‍රතිපදාව. බුදුරජාණන් වහන්සේ පැහැදිලිව පෙන්නනවානේ මේ ලෝකේ දකින්න ඕන බඹයක් පමණ ශරීරයේ තුලින් කියලා. තේරුම් ගන්න අපි එළියෙන් යම් කිසි දෙයක් විමසන තාක්කල් ඕක මේ ලෝකෙට අයිති ප්‍රතිපදාව. මොකද අපි එළියේ තියෙන ඒවා පිළි අරගෙනයි මේ විදිහට බලන්නේ. දැන් මේ බලන්නේ තියෙන දෙයක් ගැන නෙමෙයි. තියනවා කියලා හිතපු විශ්වාස කරපු දේ හටගත්තේ කොහොමද? ඒකේ සමුදේ බලනවා. ඒ සමුදේ දැක්කොත් ආයතන පැත්තෙන් අතනම නිරෝධෙත් පේනවා. ඒ කියන්නේ ලෝකයක් කියන්නේ මොකද්ද? ලෝකේ හටගන්නේ කොහොමද? ලෝක නිරෝධ වෙන්නේ කොහොමද කියන පැත්ත තමයි දැන් මේ එන්නේ. ඒක තමයි මේ ආර්ය සම්මාදිට්ඨියකින් එන්නේ. ලෝකය මොකද්ද? ලෝක සමුදය මොකද්ද? නිරෝධය මොකද්ද? දැන් ඕක පෙන්වන්න නිරෝධ කරන මාර්ගය තමයි වැඩෙන්නේ. දැන් අපි බාහිරෙන් හේතු යොදලා බැලුවොත් මේ දැක්මට එන්නේ නැහැ. හැබැයි ඒ බලන එකේ උදව්වක් තියෙනවා. ඒක කරන්නයි පාගේ යන එක නෙවෙයි. බාහිර දෙයක් තියෙන දේක අපි බලන භාවනා තියෙනවා. විශේෂයෙන් සතිපට්ඨාන සූත්‍රෙම තියෙනවා මේ එකත් බුද්ධ වචනේ. ඉතින් අපි දැන් ශරීරය ගැන බලන්න තියෙන්නේ දෙතිස් ගුණවලින් හැදිච්ච හැටි. එතකොට අපි ශරීරයක් තියෙනවා. ඒ ශරීරේ හැදිලා තියෙන්නේ මෙන්න මේ කොටස් වලින්. ඒවයි ලක්ෂණ තමයි පිළිකුලයි දුගඳයි අසුබයි අසාරයි එහෙම නැත්නම් අරමලමිනියක් වගේ එක එක අවස්ථා බලන්න පුළුවන්. ඉතින් මේක බලන්නේ අපි මේ ශරීර රූපය පිළි අරගෙන ඒකේ තියෙන ලක්ෂණ ටික ඔය බලන්න. ඒක බලන්න එපා කියනවා නෙමෙයි. ඒක අනිවාර්යෙන් කරන්න ඕන. දැන් මම මේ පැත්ත පෙන්වුවා කියලා ඒ තමන් කරන පරණ භාවනා අතරින් එපා. ඒක කරන්න ඕන. මොකද ඒවයි උදව්වක් තියෙනවා. මොකද ඒවත් උලින් තමයි අපේ නීවරණයටපත් කරන්නේ. නීවරණයටපත් වුණ මනසට තමයි මේ ධම දකින්න පුළුවන් වෙන්නේ. එහෙනම් දැන් මේක කියපු ගමන් මේ හිතන්න එපා අර අනිත් ඒවා ඔක්කොම වැරදි. ඒවා කරන්න එපා කියන එක නෙවෙයි. මම මෙතන පෙන්වන්නේ අපි වෙන් කරගන්න ඕන ලෝකේට ආයිති මාර්ගය මේකයි, ලෝකෝත්තර දර්ශනෙන් එන මාර්ගය මේකයි කියන එක. يعني මාර්ගයයි මග නොමග අඳුර ගැනීම නුවණක් මේ ඇති කරගන්නේ. එතන තමයි මේ සම්මාදිට්ඨියක එන එකක්. එතනින් තමයි ඇත්තටම ලෝකෝත්තර මාර්ගය පටන් ගන්නෙ. මේ මට වැටෙන විදිහට මම වැඩ දෙන්න පුළුවන්. ඒක අපි දහමට ගලපලා ඒවා සාකච්ඡා කරන්න පුළුවන්. ගැටලු තියෙනවා නේද? ඒ හින්දා මේක අර තමන් කරන විදිහට කරන්නත් පුළුවන්. දැන් බාහිර තියෙන දේ අනිත්‍ය අනිත්‍ය වෙනස් වෙලා යනවා. ඔක සතර මහා ධාතුයෙන් ඇදිලා තියෙන්නේ. නැත්තම් රූප කලාප වලින් ඇදිලා තියෙන්නේ චිත්තක්ෂණ 17යි අරව මේවා. ඔය විදිහට බලන්න පුළුවන්. ඒ බැලීමේ වරදක් නැහැ. වරද නෙමෙයි මේ කියන්නේ. ඒක තාම ලෝකෙට අයිති පූර්ව ප්‍රතිපදාව. අපි යන්න ඕන ලෝකෙන් එතර වෙන විදිහකට. ලෝකය මොකද්ද? ලෝක සමුදය මොකද්ද? ලෝක නිරෝධය මොකද්ද කියන පැත්තෙන් දකින පැත්තකටයි යන්න ඕන කියන එක. පෙරවන් සරණයි.
පෙරවන් සරණයි මහත්මයා තේරුණා. තව පොඩි තැනක් පැහැදිලි කරගන්න ඕන මහත්මයා. දැන් එතකොට මේ ලෝකෝත්තර මට්ටමින් යනකොට දැන් අපි වර්ණ රූපේ වර්ණ සතහන ඊළඟට පෙර ඇසුර ඒවා ගත්තාම ඒවා නාම ධර්ම. එතකොට අපි ඒ නාම ධර්ම ඔස්සේමද විදර්ශනා කරන්නේ? එතකොට නාම රූප වෙන් කිරීමක් අවශ්‍ය නැද්ද ඒ මට්ටමේදී? ඒක කොහොමද එතන තේරුම් ගන්නේ මහත්මයා?
හොඳයි මේ බොහොම හොඳයි. දැන් ඇත්තටම මම ඔය නාම රූප වචනේ නොකිය කිව්වේ නාම රූප වෙන් කිරීම. මොකද අපි අපේ පරණ පුරුද්ද තමයි නාම රූප දෙක ගැට ගහලා ඉවරයි. මේ හිතන දේ ඔය රූපේ ගැනමයි කියන විශ්වාසෙනේ ඉන්නේ. මේ මේ රූප කියනකොට අජ්ජත් රූප බහිද්ද රූප ඔය ටිකට ඔක්කොම රූප ආයිතිනේ. එතකොට මේ දැනගත්තේ එළියේ තියෙන රූපයක්මයි කියන මට්ටමේ තමයි අපේ සාමාන්‍ය ලෝකෙ ජීවත් වෙන්නේ. දැන් ඔන්න ඔය දෙක වෙන් කිරීමක් තමයි මේ ඇත්තටම මේ මෙතනින් අර වචන නොකිව්වට වෙන්නේ. කියන්නේ අපි මේ දැනුවත් උනේ හිතෙන් හදපු දෙයක් හිතෙන් දැනගත්තා විතරනේ. ඔතන කොහමද රූප තියෙන්නේ? දැන් රූප ටික අපි හලලා දානවා. ඒකෙන් රූප වලට උපදින්න දෙන්නේ නැහැ. ඇත්තටම නාමපැත්ත. ඒ කියන්නේ චිත්තචෛතසික ගොඩක්. තව ඉතින් පාලි වචන දැම්මත් ඔතන අර විඥාන නාම රූප කියන මට්ටම. විඥාණයෙන් දැනගත්ත නාම රූපයන්. නාම රූපයක් කියන්නේ ඒක නිකම්ම රූපයක් නෙමෙයි නාමික රූපයක්. ඒ කියන්නේ අපේ චෛතසික වලින් රූපයක් ගැන කියනවා. දැන් රූපයක් ගැන වේදනාවක් වෙනවා, රූපයක් ගැන සංඥාවක් වෙනවා, රූපයක් ගැන චේතනා ටිකක් ඇති වෙනවා. දැන් රූපයක් ගැන කියන එකයි රූපයක් කියන එකයි දෙකක්නේ. අන්න ඒ වෙන් කිරීම මම මේ ගොඩාක් උත්සාහ කරන්නේ ඇත්තටම අර පාලි වචන නොකිය කියන්නේ. මොකද පාලි වචන කියපු ගමන් අපේ පුරුද්ද අර තමන් දන්න එක දාගන්නවා මෙතන. මේ කියන්නේ මේක කියලා. අන්න ඒ ගතිය අයින් කරලා එහුවත් තමයි මේ අදහස ගන්න පුළුවන්. ඒකමයි මම අර වෙන පැත්තකින් මම කියා දුන්නේ. මේ හිතෙන් හදපු දේ නේද බාහිර දේකට සම්බන්ධ කරන්නේ. ওই බාහිර දේ කියන එක තමයි රූප කියන්නේ ඇත්තටම. අපි රූපයක් කියලා පැනෙවුවා නම් ඒක එක්ක අජ්ජත් රූපේ එක්ක බහිද්ද රූපේ. නැත්තම් බලන්න අර 11 ආකාර රූප ටික. අතීත රූප, වර්තමාන රූප, අනාගත රූප, දුර රූප, ළඟ රූප. ඔය වගේ එන්නේ හීන රූප, ප්‍රනීත රූප, ඕලාරික රූප, සියුම් රූප. ඊළඟට මේ අජ්ජත් බහිද්ද. ඔය 11 ආකාරයේ ඕනම එකක් ගත්තොත් ඔක රූපස්කන්ධේ. එතකොට ඒවට අයිතිද මේ හිතෙන් හදන චිත්තචෛතසික ටික? මේ හිතෙන් හදපු දේ හිත දැනගත්තා කියන්නේ මේ මනස ඇතුලේ ක්‍රියාවලියක් නේද? ඒකට මේක පෙන්නන්න ඇත්තටම අර රූප වලින් මිදෙනවා. ඒකයි අර නචකෙන්කි ලෝකේ උපාදීති කියන මට්ටමට එනවා මේ රූප ලෝකේ. එතකොට රූප ලෝකයෙන් එතර වීමක් වෙනවා. ඒක තමයි මේ රූප ලෝකේ කිව්වට ඔය කතා කරන්නේ කාම ලෝකේ කියන එක. කාම ලෝකයෙන් එතර වීමක් තමයි මේ පෙන්වන්නේ. මොකද කෙලෙස් මතයි ඒකට අපි අහු වෙලා තියෙන්නේ. ඒකෙන් මිදෙන්න විදිහක් තමයි මේ ආයතන පිරිසිඳ දකින්න කියපු එක. ඉතින් බුදුරජාණන් වහන්සේ පෙන්වනවානේ ආයතන පිරිසිඳ දකින්න නැතුව නිවනක් පණවන්නේ නැහැ කියලා. එහෙනම් මෙන්න මේ ආයතන වලින් නේද ඔය ලෝකයක් ගැන දැනගෙන තියෙන්නේ. ඒක ඇත්තටම රූප ලෝකයක්ද නැත්නම් මේ හිතෙන් හදලා හිතන දැනගත්තු එකක්ද? හැබැයි මෙතන මතක තියාගන්න මේක ඇත්තම ඇත්ත නෙවෙයි. අපේ යම් කිසි කෙලෙස් මට්ටමක් කඩන්න තියෙන දෙයක්. එතනින් එහාට තව දේවල් තියෙනවා. අර ඔබතුමිය අඹුවා වගේ ඒකේ තව මේ නාම ධර්ම ටික හැදෙන්නේ කොහොමද කියලා වෙනම බලන්න පුළුවන්. නැත්තම් අපි වැටෙනවා තවත් දෘෂ්ටියකට. මේක තමයි විඥානවාදී කියන එක. එතනත් බොහොම පරික්ෂමින් තෝර බේර ගන්න ඕන එකක්. මම ඒක මෙතන ඇච්චර පතලවන්න කැමති නෑ. මෙතන දැන් මූලිකව මම අදහස් කළේ ඔය හිතේ ඇති වෙන සේරම නාම ධර්ම ගොඩක් විතරයි. ඒවා රූපවලට කිසිම සම්බන්ධයක් නෑ කියන දැක්ම නුවණ ඇති කරගන්න වැඩපිළිවෙලක් තමයි මේ පෙන්න්නේ. මේ තව විදිහට කිව්වොත් අර නාම රූප වෙන් කිරීමක් බහිද්ද කියන අර ගැට දෙකක් තියනානේ අපිට. අන්තෝජතා බහිජතා කියන එක. අන්න ඒ බහිජතා කියන එක ලියන හැටි තමයි මේ මට හිතන විදිහට මේ සඳහන් කළේ. අපේ හිත ඇතුලේ ටික බාහිරයට ගැට ගහන එක. අන්න ඒක වැරද්දක්. ඒක මුලාවක්. අවිද්‍යාවෙන් කරන වැඩක්. අපි එතන වැරද්ද හිතට පෙන්නලා දෙනකොට ඇත්ත දකිනකොට ඒ බාහිරේවට මේවා ගැට ගහන්න යන්නේ නැහැ. ඒකට එතෙන්ට එන්න තමයි මේ ටික. මේක හැබැයි ඔය සම්පූර්ණ ඇත්ත නෙමේ මේකෙන් කොටසක් එතෙන්ට යන්න අපේ යම් කිසි කෙලෙස් මට්ටමක් කඩන්න අවශ්‍ය ප්‍රතිපදාවක් විදිහට තමයි මම මේ ටික දකින්නේ. ඕනතරම් ප්‍රශ්න කරන්න ඒක වෙහෙසක් නෙමේ, අපි ධර්ම සාකච්ඡා තියන්නේ ඒව තමයි. ඉතින් මම ඕනතරම් කතා කරන්න කැමති ප්‍රශ්න තියෙනවා නම්. තෙරුවන් සරණයි.
සර්වසරණයි කොගලි මහත්මයා, එතකොට ඔය නම නොකිව්වට ඔය කියන්නේ එතන ඔය මගද නොමගද කියන ඔය මග ඥාන දර්ශනේ නේද?
ඔව් ඇත්තටම ඒකම තමයි. ඉතින් ඒක අවබෝධය එනකන් ඔය වචනේ දාන එක ඇත්තට සුදුසු නෑ. මොකද අපි එතකොට තව දෘෂ්ටි දාගන්නවා. දැන් මේ දර්ශනේ එනකොට Tamanta පැහැදිලිව තේනවා මේ මේක ලෝකෙට අයිතිද, මේක ලෝකෙන් එතර වෙන මාර්ගයද කියලා Tamanta පහළ වෙනවා. ඕන භාවනාවක් කවුරු හරි කියා දුන්නොත් මෙතන ලෝකෙට අයිතිකත්වෙන්ද යන්නේ ලෝකෙන් එතර වෙන පැත්තෙන්ද කියලා දකින්න පැහැදිලි නුවණක් එනවා. ඉතින් මං හිතනවා ඒකට තමයි ඔය මග්ගාමග්ග ඥාන දර්ශනය කියලා වචනයක් දාලා තියෙන්නේ කියලා. තෙරුවන් සරණයි.
බොහොම පිං තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි. සේන මහත්මයා, ප්‍රීති මහත්මයා එහෙම යමක් තියෙනවා නම් ප්‍රශ්නයක් ඉදිරිපත් කරන්න. අයිතිං අක්කයන්
තෙරුවන් සරණයි. දලොත් මහත්මයා සහ කොක්කගේ මහත්මයා, බොහොම පින් නැවතවරක් ඔබතුමා ඉතාම පැහැදිලි ආකාරයට ඒ ගැන විස්තර කර දීම. මම දැන් සෑහෙන කාලයක සිට මේ ඔබතුමා කියන ආකාරයට සාමාන්‍ය හිතනවා. මට ගොඩක් ලේසි දැන් කණෙන් ඇසෙන දේවල් වලට ඒක යෙදීම, ඒ වගේම පායට දැනෙන දේවල් වලට. නමුත් මේ ඇසට පෙනෙන දේවල් වලට තමයි ටිකක් අමාරුකමක් තියෙන්නේ ඒක යෙදීමට. නමුත් මම උත්සාහ කරන නිතරම ඒ සම්බන්ධව ඔබතුමාගේ යම් කිසි ප්‍රතිසක් ලබා දුන්නොත් හොඳයි කියලා දෙනවා. තෙරුවන් සරණයි.
ඔව් තෙරුවන් සරණයි. බොහොම සතුටුයි ඒ ප්‍රායෝගිකව කරන අය ඒ අත්දැකීම. ඇත්තටම මේක අපිට පටන් ගන්න ලේසි කනට ඇහෙන සද්ද වලින්. මොකද එතන මුලාව අඳුර ගන්න ලේසි. කනෙන් ඇහෙන සද්දේ රූප තියෙන කිසිම විදිහක් නැහැනේ. ඒකට අපේ මෝඩකම තමයි ඔකට රූප හදලා තියෙන්නේ. ඒ කියන්නේ හිතෙන් හදපු දෙයක් හිත දැනගෙන ඕක එළියේ තියෙනවා කියලා මුලාව තමයි කියලා තියෙන්නේ කියන එක. ඒක පුළුවන් තරම් කනට පෙන්නන්න ඒකෙන් එන අත්දැකීමම උදව් වෙනවා ඊළඟට අපිට අනිත් ආයතනවල. ඇත්තටම නාසයත් ලේසි, හැබැයි එහෙම තිස්සෙම බලන්න බෑ. අපිට ගඳ සුවඳක් එන වෙලාවට විතරනේ ඒක බලන්න පුළුවන්. ඒකට අරමුණක් එනකම් බලා ඉන්න වෙනවා. හැබැයි ආපු වෙලාවට ඒකත් මෙනෙහි කරන්න. ඔතන ටිකක් අමාරුයි ඇත්තටම. කය ගැන බලන එක, ඇස ගැන බලන එක, ඒක ටිකක් යම් කිසි දක්ෂතාවයක් ඕන වෙනවා. ඉතින් මේ ඔබතුමා ඇහුවේ මේක ඇහැට බලන එක කොහොමද බලන්නේ? ඒකේ මම මූලිකව කියන්නේ අර බල්ලගේ උපමාව නිතරම මතක් කරගන්න. මොකද බල්ලා රැවටිලා තියන්නේ ඇහැ පාවිච්චි කරලානේ. ඒකට ඇහෙන් දකින එක ගැන ඌ කල්පනා කරලා. කල්පනා කරනකොට තමයි ඇහෙන් පෙන්නපු චිත්‍රෙට හිතන්න ගිහිල්ලා තමයි ඔහොම පේන්නේ බල්ලෙක් කියලා හිතන්නේ. එතකොට මේ දෙවෙනි අවස්ථාව මේක ප්‍රපංචයක් වෙන්නේ ඒ බල්ලා ඉන්නේ වතුරේ බාහිරේ කියලා හිතනකොට. මේ තුන්වෙනි අවස්ථාව. එතකොට අපි තුන්වෙනි අවස්ථාවනේ දැන් කඩන්න ඕන හිතෙන් හදපු දේ එළියේ තියනවා කියන එක. ඒකට ඉතන එක පැත්තකින් ඒ උපමාව නිතර මතක් කරගන්න. අනිත් පැත්තෙන් අපිට මේ සාමාන්‍ය දන්න අපේ විද්‍යාවෙන් අපි දන්නවනේ ඇහැ. ඇහේ හැකියාව ප්‍රතිබිම්බයක් හදලා දෙන එකනේ මේ ඇහේ ලෙන්ස් එකෙන් ඇහැ ඇතුලේ ප්‍රතිබිම්බයක් හදලා දෙන්නේ. ඒකට ඒ දැන් මනස දකින්නේ ඇත්තටම ප්‍රතිබිම්බෙද එළියේ තියෙන රූපෙද? ප්‍රතිබිම්බෙනේ. එහෙනම් මේ ඒක ගැන කල්පනා කරනකොට කවදාවත් එළියේ රූපේ ගැන බලාගෙන කල්පනා කරන්න බෑ. මේ ඇහෙන් සකස් කරලා දීපු ප්‍රතිබිම්බය දිහා බලාගෙනයි මේ කල්පනා කරන්නේ. එතකොට ඒ ප්‍රතිබිම්බය කවදාවත් එළියේ තියෙන රූපේ වෙන්න බෑ. මේක තමයි මම ඉස්සෙල්ලත් කිව්වේ. දැන් ප්‍රතිබිම්බේ හැදෙන්න මොනව හරි හේතු ප්‍රත්‍ය වෙන්න පුළුවන් බාහිරේකුයි ඇහැයි. හැබැයි ප්‍රතිබිම්බේ කියන්නේ එළියේ රූපෙත් නෙමෙයි ඇහත් නෙමෙයි එතනින් හටගත්තු වෙනම ධර්මතාවක්. එතකොට මේ හිත කල්පනා කරන්නේ ප්‍රතිබිම්බේ දිහා. එතකොට ප්‍රතිබිම්බේ කියන එක කවදාවත් එළියේ තියෙන එක නෙවෙයි. ඒක ඇහිහ කියාව අනුව සකස් කරලා දෙන දෙයක්. මම කියන්නේ දැන් අපිට පේන ප්‍රතිබිම්බේ නෙමෙයි සමහර විට වර්ණන්දතාව තියෙන කෙනෙක්ගේ හැදෙන්නේ. ඒක එයා කල්පනා කරන්නේ ඒ ප්‍රතිබිම්බේ ගැන. දැන් කළු සුදු විතරක් පේන හැක් කියන සත්වයේ සිටියොත් එයාට කළු සුදු ප්‍රතිබිම්බයක් තියෙන්නේ මේ වර්ණ නැහැ. ඒකට එයා හිතන්නේ ඒ ප්‍රතිබිම්බේ ගැන. ඒකට ඒක මේ ඇහැ කියාව අනුව හදලා දීපු දෙයක් නේද? අන්නේ උපන්න දෙය ගැනයි මේ කල්පනා කරන්නේ. එහෙනම් ඕක කවදාවත් එළියේ තියෙන දෙයක්ද? ඇහේ හැකියාවන උපද්දලා දීපු දෙයක් ගැන කල්පනා කරනවාද? අන්න එතනින් බලනකොට මේක ටිකක් මේ තේරුම් ගන්න පහසුයි. ඔය මං ක්‍රම දෙකක් දෙන්නේ. එකක් අර බල්ලගේ උපමාව මතක් කරන්න, අනිත් එක මේ අපේ ඇහේ හැකියාව මත මේ පේන ස්වභාවය වෙනස් වෙනව නේද? එහෙනම් ඒක එළිය තියෙන දේ වෙන්න පුළුවන්ද? මට පේන එකයි වර්ණන්දතාව පේන තියෙන කෙනෙකුට පේන එකයි කළු සුදු ඇහක් තියෙන කෙනෙකුට පේන එකයි එකමද? අපි එළියේ තියෙන දේ නම් ඔය දකින්නේ. ඒ හැමෝම දකින්න ඕන එකම විදිහට නේද? බාහිර දේ දකිනවනะ. එහෙනම් ඔය දැකලා තියෙන්නේ බාහිර දේ නෙමෙයි. ඇහි හැකියාව අනුව උපත්ලා දීපු යම් කිසි ස්වභාවයක්. ඉතින් මේක ගැඹුරින් තියෙන අපේ පාළියේ මේ අර මහා හත්තිකදෝපම සූත්‍රයේ තියෙන තජ්ජෝ සමන්නාහරෝ කියලා වචනයක්. ඒ කියන්නේ මේ චක්කු විඥානේ උපදින්න ඇහැ තිබුණට මදි, රූප තිබුණට මදි, තජ්ජෝ සමන්නාහරෝ කියලා ප්‍රත්‍යයකුත් තියෙන්න ඕන. ඒ තජ්ජෝ කියන්නේ එතනින්ම පැන නගින, එතනින්ම උපදින තජ්ජෝ. ඒකට අන්නේ එකට අවධානය යොමු වීමක් නිසාමයි මේ විඥානේ හටගන්නේ. ඒ කියන්නේ එතනින්ම පැන නගින, එතනින්ම උපදින යම්කිසි ස්වභාවයක් තමයි මේ විඥාණයෙන් අරමුණු කරන්නේ. නැතුව බාහිරේ තියෙන දෙයක් නෙවෙයි කියන එකයි අපිට මේ ධර්මයේ පැත්තෙනුත් පෙන්වන්න පුළුවන්. මම හිතනවා පැහැදිලි ඇති කියලා. නැත්නම් අහන්න. තෙරුවන් සරණයි.
බොහොම පින් කොග්ගේ මහත්මයා තේරුණා. මම ඇත්තටම ප්‍රායෝගිකව ගොඩක් කෝප යොදනවා. මම ගොඩක් විට හවසට ඇවිදිනවා. ඒ අවස්ථාවේදී මට ගොඩක් අවස්ථාව ලැබෙනවා ශබ්ද ඇසෙනේවා රූප දකින්නේවා සම්බන්ධව. ඒ කියන්නේ ඒක ඒ අවස්ථාව මම වෙන් කරගෙන තියෙනවා මේ ඒ සම්බන්ධව පුහුණු කිරීමට. ඒක මේ මම පටන් ගත්ත දායින් පසුව ගොඩක් ඉම්ප්‍රූවමන්ට් එකක් තියෙනවා කියන එක ඔබතුමාට කියන්න කැමතියි. තේරුණා සර්.
හොඳයි. ඒකම තමයි දැන් අපේ සමහර විට මේ අධ්‍යක්ෂෙන් තියනා ඉන්න අපේ කමල් මහත්තයා එහෙමත් මේවා පුරුදු කරලා අලුත් අලුත් අත්දැකීම් කියනවා සමහර වෙලාවට. කැමති නම් ඒවා ෂෙයා කරන්න පුළුවන්. ඉතින් අර දලුවත්ත මහත්මයා අහපු ප්‍රශ්නෙට උත්තරේ ඔතන තමයි තියෙන්නේ. මේක පුරුදු කරනකොට කරනකොට අපිට මේක මේ තව තව දේවල් පේන්න ගන්නවා. මේ අපි අර ලෝකෙට අයිති දෘෂ්ටියේ හිටියට මේ වෙනස් පැත්තක් නේද මෙතන ඇත්තටම සිද්ධ වෙන්නේ කියන එක නිකන් ඒ වෙලාවේ තේරෙන්න ගන්න ගතියක් තියෙනවා. එතකොට අපි ඔක ඒකමයි මම දකින්නේ අර බුදුරජාණන් වහන්සේ පෙන්නලා දීලා තියෙන භාවිතා බහුලී කතා කියන එක. ඒක මම කියන්නේ මේ අනිත් අය එහෙම උත්සාහ නොකරනවා නෙවෙයි. මෙතන තියෙන්නේ මේ අපි උත්සාහ කරන එක තව පොඩ්ඩක් නුවණින් බලන්න ඕන මෙතනින් එන අවබෝධය මොකද්ද කියලා. අපි දැන් එක දෙයක්ම කර කර ඉඳලා මේක කරගෙන ගියාම යම් කිසි දවසක අවබෝධය එයි කියනකට වඩා වෙන මේක කළොත් මෙහෙම අවබෝධයක් එන්න ඕන කියලා අර නුවණක් හදාගන්න පුළුවන්කම තියනවා. මේක ඇත්තට මේක කරනකොට ඒ අත්දැකීමට එන්න පුළුවන්කම තියනවා. එතකොට මේ ඒ නිසාමයි මම මේ කියන්නේ. මොකද මේ අමේ මං ගැන මුකුත් කියන්න නෙමෙයි. මොකද මාත් ඔය අවුරුදු ගාණක් ඔය සාමාන්‍ය පුරුදු කරන ඒවා උත්සාහ කරලා තියනවා. ඉතින් ඒවයි මට පේනුන විදිහට මේවයි මොකක් හරි මේ ක්‍රමේ අඩුවක් තියනවා. අපේ උත්සාහයේ අඩුවකුත් නෙවෙයි. එහෙම අඩුවක් තියනවා ඒක නැතුවම නෙමෙයි. ඒ වුණාට ඒ නිසාම මේ අවබෝධ නොවන එකකට වඩා මෙතන වැරද්දකුත් තියෙනවා අපි හදාගන්න ඕන කියන එකේ. මේ දහම නුවණින් විමසලා තව අපිට මේ බලන විදිහේ වෙනසක් කළොත් මීට වඩා ඉක්මනට ලබන්න පුළුවන් අවබෝධ තියෙනවා කියන පැත්තක් ඉතින් නිකන් පොඩ්ඩක් පේන ගතියක් තියෙනවා. ඒකයි මේ මේ විදිහට මම ඒවා කියන්න උත්සාහ කරන්නේ. ඉතින් මේ අත්දැකීම් අපිට සඳහන් කරන එක මම හිතන්නේ අනිත් පැයටත් සමහර විට උදව්වක් වෙනවා. ඇත්තටම බොහොම සෑහෙන මේ කාලය තුළ මේ විදිහට යෙදিলা හුඟක් අත්දැකීම් ලැබපු අය ඉන්නවා හිතාගන්න බැරි තරම්. විශේෂයෙන් අපේ මේ කය ගැන බලන එක හරි වැදගත්. දැන් ඕගලන්ට පුළුවන් ඕන මොහොතක දැන් මේ මොහොතේ වුණත් තමන්ගේ ශරීරය මොන වගේද කියලා පොඩ්ඩක් සිහිය යොමු කරන්න. දැන් අපි ඇහෙන් බලන්නේ නෑනේ. එතකොට දැන් හිතට පේනව නේද ශරීරයේ තියෙන ඉරියව්ව? මේ ශරීරයේ තියෙන හැටිද මේ පේන්නේ? අපි විශ්වාස කරන්නේ එහෙමයි කියලා. හැබැයි ඒක තේරුම් ගන්න ඒ ලෝකෙට අයිති දැක්ම දැන් අපි ආයතන විදිහට බැලුවොත් මේ මනසෙන් නේද ඔය ඉරියව්ව අපිට පෙන්වන්නේ. ඉතින් හදපු දෙය හිත පෙන්නනවා. ඒක එළියෙන් තියලා තියෙන්නේ අපේ මෝඩකමට. ඒක තව ටිකක් නුවණින් බැලුවොත් දැන් මේ වෙලාවේ ශරීරයේ තියෙන විදිහ දැනගන්නවා නම් අපිට දැනගන්න පුළුවන් දැනට දැනෙන ඒ වගේ. ඒ කියන්නේ කාය ස්පර්ශයට මොනවා හරි දැනෙන තැන් ටික විතරනේ දැන් හිතට ගන්න පුළුවන්. අපි අනිත් ආයතන පාවිච්චි කළේ නැත්තම්. එතකොට මේ මොහොතේ කයට දැනෙන තැන් කීයක් තියෙනවද? ඒ මුළු ශරීරෙම තියෙන ඒවා දැනෙනවද? පැහැදිලිව පේයි නෑ කියලා අපිට තැන් කීපයක් විතරයි දැනෙන්නේ. එතකොට මට මේක පේන්නේ අපි අර අර ඉස්තර කාලේ අර ඔය ග්‍රාෆ් එකක් එහෙම අඳිනකොට අර ටික් ටිකක් තියලා ඊට පස්සේ ඕක යා කරනවනේ ප්ලොට් එක අඳින්න. අන්න ඒ වගේ වැඩක් නේද මේ හිතෙන් කරන්නේ. අර දැන් කාය ස්පර්ශ වලින් වේදනා දෙන තැන් ටිකක්. ඒ වැත්තටම ඩොට්ස් ටිකක් විතරයි. ඔය ටික දිහා බලාගෙන මේ හිත නේද මහා මොකද්ද ශරීරයක් ඇඳලා අපිට පෙන්වන්නේ. ඒ කියන්නේ හිතෙන් හදපු දෙය නේද ඔය හිත දැනගෙන තියෙන්නේ. ඒක ඔය එළියේ තියෙන දෙයක් කරන්නේ අපේ මේ ආයතන ගැන නුවණ සිහිය නැති හින්දා නේද කියන පැත්ත ඕව දකිනකොට හරි ලස්සනයි ඇත්තටම. මේක ඕන ඉරියව්වක ඉඳන් ඇස්පියාගෙන බලන්න ටිකක් වෙලා මේ දැන් ශරීරේ තියෙන හැටි දැන් මම දැනගත්තේ කොහොමද? එතකොට පේයි ඔය එළියේ තියෙන ශරීරෙමද දැනගෙන තියෙන්නේ නැත්නම් හිතෙන් හදපු දෙයක්ද කියන එක. ඒකම ඊට පස්සේ ඉතින් එක එක විදිහට ඔබ කරගෙන යනකොට මේ කරන්න පුළුවන් අපේ ડોක්ටර් කමල් කැමතිනම් කියන්න අත්දැකීමක් ඔය ඇවිදිනකොට දැකපු පෙරුවන් තරණ. අනිත් අයගේ ගැටලු නැත්නම් ගැටලු තියනා නම් අහන්න මේ තව මේක පැහැදිලි කරගන්න. පෙරුවන් තරණයි.
පෙරුවන් තරණයි කොබලගේ මහත්මයා ආරාධනාවට බොහොම ස්තුතියි. මම ආගෙන හිටියා බොහොම සන්තෝෂයෙන් මේ ඒක විනාශ කරන්න කැමති නැහැ මේ මගේ වචන වලින්. නමුත් ඒක කියන්නම් ඔබතුමා කීප නිසා හැමෝම අහගන්න මේක හුඟක් අය දන්නවා. මම අවුරුදු ගාණක් ඇවිද්දා කියලා හිත. ඇවිද්දා කියන්නේ මම සාමාන්‍යයෙන් දවසකට කිලෝමීටර් 5 10 15 ඇවිදිනවා. ඒක කරලා මම කාලයකට පස්සේ පටන් ගත්තා මේ බුද්ධානුස්සතිය කරන්න. ඒ කියන්නේ ඉතිපිසෝ ගාථාව කීකියා යන්න පටන් ගත්තා කාලයක්. ඒකෙන් සෑහෙන ප්‍රතිඵලයක් තිබුණා. නමුත් ඊට පස්සේ මම සුවපත් වේවා කියලා හැම අදියකටම තියන්න වගේ පුරුදු වුණා. එකක් කාලයක් ගිහිල්ලා මේ ළඟකදී මම හොයාගත්තා මේ අඩිය තියෙනකොට අර පළවෙනි ගෑවෙන තැනට කන්සන්ට්‍රේට් කරපුවාම නැත්නම් ඒක ගැන හුඟක් අවධානය කරලා ඒක අල්ලගන්න හදපුවාම වෙන කිසි දෙයක් හිතන්න බෑ. හිතන්න වෙලාවක් නැහැ. අපේ හිත දුවනවානේ හැමතැනම. ඒකෙන් නවත්ත ගන්න මේ මම ඇවිදින්නේ මේ සක්මන් තැනක නෙවෙයි මේ පිටිසු දහස් ගණන් ඇවිදින තැනක මේ වෝකින් ස්ට්‍රිප් එකක. ඉතින් ඒකේ හැතෙම ගාන කිලෝමීටර් 7-8ක් මම යනවා. ඉතින් යනකොට මට පුළුවන් ඒ විදිහට ඒකලා පුරුදු වුණා මේ ස්පර්ශය වෙන පළවෙනි තැනට හිත යොමු කරගන්න. එතකොට ඒක අල්ලන්න බලනකොට වෙන වෙන දෙයක් කල්පනා කරන්න වෙලාවක් නැහැ. කුමාරකට සතිය එන්න එන්න දියුණුවනවා. ඒ අතරේ මේ අපි මේ ඉඳලා කතා කරගෙන ඉන්නකම මට දවසක මට යනකොට අමුත්තක් දැනුණා. අමුත්ත දැනුනේ මම සපත්තු මම සපත්තු දාගෙන තමයි ඇවිදින්නේ. නිකන් ඇවිදින්නේ බෑ. මම අවුරුදු 40කමත් ඇවිදලා නැහැ සපත්තු නැතුව. ඉතින් සපත්තු දාගෙන ඇවිදිනකොට මට පේනවා හොඳට මගේ හිතට පේනවා මගේ කකුල. මම මේක දැකලා තියෙනවා. නමුත් මට ඒක අවදානමක් ආවෙද. මම ටිකක් කළ බලයිනකොට මට හොඳට පේනවා මේ මගේ කකුල අඩිය පැප්පිලා අඩිය ඉදිරියට ගිහිල්ලා අනිත් එකට මාරු වෙලා යනවා පේනවා. ඉතින් මම කල්පනා කරා මම කවදාවත් මගේ අඩිය දැකලා නැහැ. මම කවදාවත් මගේ මේ පිටිපස්සෙන් ඇවිල්ලා නැහැ නේ මම ඇවිදිනකොට. කවුරුත් දැකලා තියෙනවද කාගේවත් මේ හීල් එක? කවුරුත් දැකලා තියෙනවද අඩිය තේතිය යනවා? නෑ, අපි දකින්නේ වෙන කෙනෙක්ගේ එක. මේ මම කරලා තියෙන, එතකොට තමයි මට අවබෝධය ආවේ මේ මම කරලා තියෙන මේ අනික් අයගේ අඩිය තියෙන දියා බලලා ඒක උඩ හදලා ඒක උඩ හිතක් මවාගෙන හිතෙන් මේක පෙන්නනවා මට. ටික වෙලා කරකට මට පුළුවන් වුණා මේ මගේ සපත්තුත් මාරු කරන්න. සපත්තු අඩිය. නේද? හිතෙන් හිතෙන් විදිහට සපත්තු මාරු කරන්න පුළුවන්. පාට වෙනස් කරන්න පුළුවන්. ඉතින් එතකොට මට තේරුණා හොඳටම වැටුණා මේක මේ හිතෙන් නේද මේ කරන්නේ මේ කියලා. මේක හෙට ඕගොල්ලෝ කරලා බලන්න. ඕගොල්ලන්ට ඔක තේරෙයි. මේ අවබෝධය ආවේ ඇත්තට මේක ලැබුණ අවබෝධයක්. මේක කායිකවත් අහගෙන කරපු දෙයක් නෙවෙයි. ඉතින් ඒකෙන් ලොකු සන්තෝෂයක් ඇති වුණා. ඒ කියන්නේ අවබෝධය මම මේ කියන්නේ මේ කරන්න ඕනේ මේව නැත්තම් ලැබෙන්නේ නැහැ. කරන්න තමයි ඕගොල්ලන්ට මේව අවබෝධ වෙන්නේ. තව තව දේවල් අවබෝධ වේවි විදිහට. තව දෙයක්. ඊට පස්සේ දවසක මම ඇවිදින ගමන් මගේ අත සාක්කුවේ තිබුණා. සාක්කුවට දාගත්තා. සාක්කුවට දාගෙන ඉන්නකොට මට හොඳට පේනවා මගේ අත හිතෙන්. මම ඇඟිලිය හැට මෑට කරලා බැලුවා. දැන් ඕගොල්ලෝ කරලා බලන්න සාක්කුවට අත දාගන්න. දාලා මේ ඇඟිලිය හැම කරලා බලන්න හිතෙන් හොඳට බලන්න පුළුවන් මොකද්ද වෙන්නේ කියලා ඒක. මේ ප්‍රැක්ටිකලි දැන් කරලා බලන්න මේ ලේඩිස්ට පුළුවන් අත වෙන මේ තේන්න දෙතනකින් තියලා හිටන් ඇඟිලි එහාට මෙහාට කරලා බලන්න හොඳට හිතෙන් බලන්න පුළුවන් මේ ඒක. ඉතින් ඒකෙන් පේන්නේ අපේ හිතෙන් තමයි මේක හදලා දෙන්නේ. ඇහැට පේන්න ඕනේ නැහැ මේ දේවල්. දැන් මම කවදාවත් මගේ කකුල් දෙක ඇවිදිනව දකින්නේ නැහැ. අපි ධනියෙන් පහල පේන්නේ නැහැ නේ අපි යන්නේ වේගෙට. ඒ වුණාට මට හොඳට අඩිය තියලා මගේ යනවා පේනවා මේ හිතෙන්. ඉතින් බලන්න මේ හිත නේද මේ ඔක්කොම කරලා දෙන්නේ අපිට. කිසිම දෙයක් නැති තැනක මේ මවල පෙන්න නොනේ විදිහට. ඒ විතරක් නෙමෙයි මට මම යන බිමත් මාරු කරන්න පුළුවන්. මේ හුඟාක් වෙනස් කරන්න බෑ කියන්නේ. තනකොළයි මට සාමාන්‍ය තනකොළාගේ නැත්තම් ටර්ෆ් එකයි සිමෙන්ති වගේ ටිකක් මාරු කරන්න පුළුවන්. තව තවත් දුරට පුළුවන් වෙවි. මම දැන්නේ මගේ වචන වලින් මේ කොකලගි මහත්තයාගේ දේශනා විනාශලාද කියලා එමුනම් සමාවෙන්න. ඒත් එක්ක මම කීප දේවල් වර්ධයක් ඇත්තා සමාවෙන්න. මේක අවබෝධයක්, මේක ලබා ගන්න පුළුවන් දෙයක්. ඔබලත් හැමෝම කරලා බලන්න. කරොත් මෙව ලැබෙවි. පෙරුවන් සරණයි.
හොඳයි, බොහොම පිං. මං හිතනවා ඒ දැන් එතන අපි ගන්න තියෙන්නේ අර වචන ටික නෙමෙයි මේ හිතෙන් හදපු දේ එළියෙන් තියලා කියනන්නේ ඒ නුවණ. අපි මෙච්චර කල් එළියේ තියෙන දේමයි මේ දැනගත්තේ කියලා හිතුවට ඇත්තටම වෙලා තියෙන්නේ හිතෙන් හදපු දේ තමයි අපි දැනගෙන තියෙන්නේ. අපි විශ්වාස කරනවා ඒ උනාට නෑ මේ එළියේ තියෙන එකයි දැනගන්නේ, මේ ශරීරයමයි දැනගන්නේ. ඒ ඔන්නතන මුලාවක් තියෙනවා ලොකු. අන්න ඒක කැඩෙන්න මේකේ මේ යෙදෙන්න ඕන. මේ මොනවා හරි දැනෙන දෙයක් ගැන හිතලා නේද මේ රූපයක් ඇදුවේ. ඒතකොට හිතෙන් හදපු රූපේ හිත දැනගත්තා. ඕක එළිය තියලා තියෙන්නේ අපේ ඇත්ත නොදන්න කමට, සිහිය නොවන නැති කමට. එන එක අන්න ඒක පුළුවන් තරම් නිකන් ප්‍රායෝගිකව ඉන්න ගමන් පුරුදු කරන්න එතකොට ලොකු දැක්මක් එනවා කියන එක තමයි මට මේ පෙන්වන්න ඕන.
දැන් අපි අතරම මෙහි වෙලාව රාත්‍රි 10 පොගල වෙන දහයක් අපි වැඩසටහන අතර ගමු. බොහෝ අය ඉවත් වෙලා තියෙනවා. දැන් ගොඩක් කටි හිටියා. දැන් මේනකට කටි අඩු වෙලා ඇටිකමක් මේවත් වෙනවා. ඉතින් අපි බොහොම වැදගත් සාකච්ඡාවක් අද දවසේදී කළේ ඉතාමත්ම ගැඹුරින් ඒ අවශ්‍ය ධර්මයේම කියලා දුන්නා. ඒ වගේම ඒ භාවනාව පිළිපද කරන විදිය අපිට පහදලා දුන්නා. ඒ වගේම අපිට අවසානයේදී කමල් මහත්මයාගෙන් ඒ තමන්ගේ අත්දැකීම් එකතු කරා. ඉතින් ඒ තුලින් අපිට තේරෙනවා කොතරම් ප්‍රායෝගිකව අපි අපිට අත්දකින්න පුළුවන් මේ දේ කියන දේ. ඉතින් ඒ නිසා මං හිතන්නේ මුලින් මං අහපු ප්‍රශ්නයට පිළිතුරක් තමයි මුළු සාකච්ඡා පුරාම තිබුණේ. එහෙමනම් අපි හිතාගෙන හිටියට මේ දන්නවා කියලා ඒක තමාගේ ප්‍රත්‍යක්ෂ ඥානයක් බවට පත් කරගන්න. එහෙම නැත්නම් ප්‍රායෝගිකව ඒක හරියටම දැනගන්නේ කොහොමද කියන කාරණාව තමයි පැහැදිලි වුණේ. ඉතින් මම ශ්‍රීමති මහත්මියට ගෞරවයෙන් වෙනවා. ශ්‍රීමති මහත්මිය, පොගලගේ මහත්මයා අද බොහොම අපිට උතුමිටම වෙනවා සාකච්ඡාව නිමා කරන්න කියලා. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි. අත්ත වශයෙන් මන්ද ඉතාම ගැඹුරු විදර්ශනා ප්‍රතිසංයුක්ත ධර්ම සාකච්ඡාවක් පැවැත්වුවේ අපි බොහෝ ගැඹුරට හිත යොදවන්න තරම් කරුණු එක්රැස් වුණා. ඉතින් අපේ යුතුකම තමයි අපි ප්‍රායෝගික වේවිලා යෙදිලා හැකි තරම් දුරට මේ දුක්සහගත සංසාරය නිමා කරගන්න කටයුතු කරන්න ඕනේ කියන අදහසක් ඇතුවයි ඔබතුමාට පුණ්‍ය අනුමෝදනා කරන්න පටන් ගන්නේ. ඉතින් අපි විසින් රැස් කරගත්තා වූ සියලුම කුසලානිසංස බලෙන් ඔබතුමාට කොබ්බලගේ මහත්මයාට නිදුක් නිරෝගී සුවපත් දීර්ඝායුෂ ජීවිතයක් ලැබේවා. ධර්ම ඥානය තව තවත් බොහෝ දුරට වැඩි වෙලා බොහෝ පිරිසකට උපකාර කරන්න උදව් කරන්න අවශ්‍ය ධෛර්ය ශක්තිය වීරිය ලැබේවා. ඔබතුමාගේ ආචාර්යයන් වහන්සේලාට ගෞරවනීය ස්වාමීන් වහන්සේ සම්බෝධියකට පත් වෙන්න හේතු වේවා, වාසනා වේවා. මේ ධර්ම සාකච්ඡා වලට සම්බන්ධ වෙන සැමටත්, මතුමත්හි ධර්ම සාකච්ඡා වලට සවන් දෙන සැමටත්, නන්නයිරින් අප සවන්ට සිසිලස ධර්ම සාකච්ඡා සඳහා උපකාර කරන සියලුම ස්වාමීන් වහන්සේලාටත්, ගිහි පින්නතුන්ටත් මේ සියලු පින් බලෙන් උතුම් වූ චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා. මේ ලැබුවා වූ අලුත් අවුරුද්දේ කොග්ගලගේ මහත්මයා, දලුවත් මහත්මයා ඇතුළු අප සෑම සියලුම දෙනාට යම් කිසි විදිහකින් පියවරෙන් පියවර ඉදිරියට ගිහිල්ලා නිශ්චය වශයෙන්ම යම් කිසි ඉදිරි පියවරකට, ඉදිරි දියුණුවකට පත් වෙන්න හේතු වේවා, වාසනාව වේවා. නිවන් දක්නා ජාති දක්වා අපට මේ වගේ කල්යාණ මිත්‍රාශ්‍රයත්, සද්ධර්ම ශ්‍රවණියත් ලැබෙන සුගති භූමිවලම උපදින්නත් මේ සියලු පින් හේතු වේවා, වාසනාව වේවා. සෑම දිනාටම තෙරුවන් සරණ.
සාදු 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 ශ්‍රීමති මහත්මිය, ඔබද මේටත් යාකාරයටම මේ පතනා බෝධියකින් චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධ කර ගැනීමට මේ සියලුම කුසලයන් හේතුක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි.
සාදු සාදු සාදු
සාදු. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි.